ගරු කටයුතු හාමුදුරන් වහන්සේලාගේ අවසර වාසනාවන්ත පින්වතුනි, අද දවසේ ඊයේ දවසේ ආරම්භ කරපු භාවනා වැඩසටහන පවත්වන්නයි දැන් මේ අවස්ථාවේ සූදානම් වෙන්නේ. මේ පින්වතුන්ට ඊයේ දිනේදී මතක් කරලා දුන්නා, බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා ඒ සංසාරේ හා සංසාර විමුක්තිය. ඒ සංසාරයේ පිළිමන බුදුහාමුදුරන්ගේ අවබෝධයේ සංසාරයේ දුකයි. සංසාර විමුක්තිය සැපයි. එතකොට මේ සංසාරයේ දුක වගේම සංසාරයේ දුකට හේතුව තණ්හාවයි. ඒ වගේම තණ්හාව නැති තැන දුක නැති තැන. තණ්හාව නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩිවෙලා. එහෙනම් වැඩිච්ච නැති ආර්ය අෂ්ටාංග මාර්ගයමයි දුක. වැඩිච්ච නැති ආර්ය අෂ්ටාංග මාර්ගය ඇතුළෙමයි තණ්හාව රිංගලයි. වැඩිච්ච ආර්ය අෂ්ටාංග මාර්ගයේ සැපයි. වැඩිච්ච ආර්ය අෂ්ටාංග මාර්ගය තුළ තණ්හාවට ළඟින්න බැහැ. මේක තමයි බුදුහාමුදුරුව අවබෝධ කරගත්ත දාන. එතකොට මේ අවබෝධයේ මේ තණ්හාවට මේ දුක ඇති කරමින් මේ සංසාරයේ හදන ස්වરૂපය පැවැත්මයි. මේකට කියනවා චර්යා. දැන් චර්යා කීපයක් ගැන ඊ අපි පැහැදිලි කරමු. මිනිස්යාගේ චර්යාව හැසිරීම තමයි චර්යාව කියන්නේ. මිනිස්ස හැසිරීම මානව චර්යාවයි. මානව චර්යාවත් තණ්හාව තුලින් උපදින එක, දුක තුලින් උපදින එක, සංසාරය හදන එක. මානව චර්යාව නැත්නම් මනුෂ්‍ය චර්යාව, මනුෂ්‍යයාගේ හැසිරීමට පහත් හැසිරීම, හැසිරීම් හතරක් තව බුදුහාමුදුරුවෝ අවබෝධ කරගෙන තියෙනවා. ඒවට කියන සතර අපාය කියලා. සතර අපායේ හැසිරීමත් නැත්නම් චර්යාවත් සතර අපා චර්යාවත් සංසාරය හැදීම. හැබැයි දුකේ විඳින ප්‍රමාණය වැඩි මනුෂ්‍යයට වැඩි. ඒකින්ද මනුස්සත්වයට පහළ තමයි සතර අපාය නිර්මාණය වෙන්නේ. මනුස්සත්වයට ඉහළ සැපේ මනුස්සත්වයට ඉහළ චර්යා තියෙන. හැසිරීම් තියෙන. ඒවා තමයි දේව හැසිරීම්. දේවත්වය. දේවත්වයේ එකිනෙකට වෙනස් වූ හැසිරීම් හයක්, දිව්‍ය ලෝක හයක් ගැන බුදුහාමුදුරුවෝ දේශනා කළා. දෙවියන්ටත් වැඩිය උතුම් වූ හැසිරීමක් තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ අවබෝධ කරගෙන තියෙනවා. මේ සංසාරයේ තුල ඒව තමයි බ්‍රහ්ම, රූපාවචර බ්‍රහ්ම හා අරූපාවචර බ්‍රහ්ම කියන හැසිරීම. එතකොට බ්‍රහ්ම හැසිරීමකට කියනවා බ්‍රහ්මචර්යා. මනුෂ්‍ය හැසිරීමකට කියනවා මනුෂ්‍ය චර්යා. දේව හැසිරීමකට කියනවා දේව චර්යා. බුදුහාමුදුරුවෝ මෙන්න මේ චර්යා ඔක්කොම තුල දුක තියෙනවා කියලා දැනගෙන මේ දුක නැති චර්යාවක් අවබෝධ කරගත්තා. ඒ චර්යාව, ඒ හැසිරීමට බුදුහාමුදුරුවෝ නම් කරලා තියෙන්නේ ආර්ය විනේ බ්‍රහ්මචර්ය. එහෙනම් දැන් ආර්ය විනේ බ්‍රහ්මචර්යාව තුල අන්තර්ගතයි සංසාරයේ හදන බ්‍රහ්මචර්යය. ඒ කියන්නේ නිවන් දකින්න එහෙනම් සුදුසු චර්යාව, සුදු නිවන් දැක්කේ නැතුවට වඩාත්ම නිවනට ආසන්න චර්යාව මොකක්ද? මනුෂ්‍ය චර්යාවද, අපාය චර්යාවද, දේව චර්යාවද, බ්‍රහ්මයන්ගේ චර්යාවද? බ්‍රහ්මයන්ගේ චර්යාව. එහෙනම් බ්‍රහ්ම හැසිරීමට පුරුදු වෙන්න ඕනේ මනුෂ්‍යයන් නිවන් දකින්න. කියනවනේ. දැන් ඊ පැහැදිලි කරලා දුන්නේ ඒක තමයි. මුලින්ම මනුෂ්‍යය පුරුදු වෙන්න ඕනේ නිවන් දකින්න ඕන නම්, දුක නැති තැනක් අවබෝධ කරගන්න ඕන නම්, එයාගේ මනුෂ්‍ය චර්යාව පරිවර්තනය කරගන්න ඕනේ බ්‍රහ්මචර්යාව. මොකද නිවනට ළඟ බ්‍රහ්මචර්යාව. දැන් සාමාන්‍ය සංසාරයේ බ්‍රහ්මචර්යාවට පත් වෙන්නේ මනුස්සයෙක් රූපාවචර හෝ අරූපාවචර ධානය ලබලා. දැන් ධ්‍යාන ලාභියා උපදින්නේ ධ්‍යානේ පරිහුන් නැත්නම් බ්‍රහ්ම කියන උප්පත්තියක. තේරෙනවනේ? දේව කියන උප්පත්තියක නෙවෙයි, සතර අපාය නෙවෙයි, මනුස්සත්වේ නෙවෙයි. දැන් එහෙනම් මේ පින්වතුන් ගිය පසුගිය ජීවිතේ මැරලා තින්නේ කොහොමද? රූපාවචර ධ්‍යාන ලැබලා මැරලා තින්නේ. නෑ. ඒක ඒ වගේම දේවචර්යාව හුඟක් පුරුදු කරලාද මැරලා තියෙන්නේ අවසාන මොහොතේ. නෑ. අපාය චර්යාව පුරුදු කරලාද මැරලා තියෙන්නේ. නෑ. එහෙනම් අන්න එක තමයි චර්යාවෙන් ලැබෙන ඵලය. තේරුණාද? නෑ. අවසාන මොහොතේ මැරලා තියෙන්නේ අපි මනුස්ස චර්යාවකට සුදුසු මානසික තත්ත්වයකින්. ඒකේ ප්‍රතිඵලය තමයි මනුස්සත්වයක උපදීම. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකමන මැරෙන්නේ කොහොමද කියලා කවුරුවත් දන්නේ. ඔය සුදුරේදී පෙරවගෙන හිටියට මේක ආවෙන්නේ හිටියට. එහෙනම් ඒකත් බුදුහාමුදුරුව අවබෝධ කරගන්න. මේ චර්යා වෙනස් වෙන මොහොතෙම. දැන් කවුරු හරි හිතුවොත් පන්සිල් රැකගෙනම හොඳින් ඉඳලා ඒ මුළු ජීවිත කාලයම පන්සිල් රැක්කම මිනිස්සේ එයාට කවදාවත් අපාය චර්යාවක් මරණ මොහොතේ ඉන්න බෑ. දීසියකට ඉන්න බෑ. හේතුව මොකද? එයාට කුරුද්දක් නැහැ. අපාය චර්යාව පළ කුරුද්දක් නැහැ. නමුත් ඔයගොල්ලන්ගේ ජීවිතයේ පිටිපස්ස බලන්න පන්සිල් රැකලමද හිටියේ නැහැ. තේරෙනවද? දැන් ආමිෂ පින්කම් කරමින් පන්සිල් රැකගෙන හිටියා නම් ඒ මිනිස්සයා කවදාවත් මැරිලා අපාය උපදින්නේ නැහැ. ඇයි එහෙම පුරුද්දක් නැහැ? අපාය චර්යාවේ ගෙවපු ජීවිතේ පුරුද්දක් නැත්නම් මරණ මොහොතේ පුරුද්දක් අහම්බෙන් ඇති කරගන්න බෑ. තේරෙනවද? ගෙවපු ජීවිතේ අර චර්යාවේ ඉන්න ඕනේ. දැන් ඔන්න වරදින්නේ දැන් මේකයි. දැන් බුදුහාමුදුරන්ගේ ජීවමාන කාලේ දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ බුද්ධ පූජාව තියලා තියෙන එකද වටින්නේ පිළිමෝහන්සේට ජීවමාන බුදුහාමුදුරන්ට දානයක් එහෙම දෙන්න තිබුණෝ කැමතිද? ඈ කැමති. අසද්දුස දානයක් කවුරුහක් නොදීපු දානයක් දෙන්න එහෙම ලැබුණා බුදුහාමුදුරුවන්ට මහා කියන්නේ රහතන් වහන්සේලාට එන්නේ ඩුප්ලිකේට් අයට නෙමෙයි ඔරිජිනල්. ඒකත් මම කියන්නේ නෑ ඩුප්ලිකේට් රහතන් වහන්සේලාට දුන්නම පස්සේ ආයෙම එතකොට නම් රහත් කියලා දෙනවා. දෙදෙක් කියනකොට එක එක්කිනා කියන යා රහත් නෙමෙයි කියන. එතකොට අපරාධී ගී ගම සමහරට මහා කැලේ පැය ගණන් ඇතැම්ම ගණන් ඇවිදලා රහතන් වහන්සේ හොයාගන්න ඒ කලින් එළි දෙන කොට ආරං ජීනවා රහතන් වහන්සේගේ හැටි. දීප දානි බෑ. එහෙමනේ ඔරිජිනල් රහතන් වහන්සේලා. දානයක් දෙනවනේ. හොඳයි. ආයේ ආරහත් නෙමෙයි කියලා ආරං ජී වෙන්නේ නැහනේ මැරෙන්න කලින්. ඒ ආරං ජී වෙන්න බෑනේ ආරහතන් වහන්සේනේ. තේරෙනවද? දැන් බුදුහාමුදුරන්ට දානි දෙන්නම එයා මැරෙන්න කලින් මෙයා බුදුහිලා නැහැ කියලා ආරං ජී වෙයි. ඈ එහෙනම් යාළුවෝ කෝල් කරලා කියනවා ඔයා අහුවෙලා තියෙන්නේ බොරු කාරෙන්න ටික දවසයි දෙන්න ඕනේ. දැන් ඒ தත්ත්වය නැතුව ජීවමාන බුදුහාමුදුරුවන්ට අසද්දුස දානීය දීපු කෙනෙක් තමයි මල්ලිකා දේවී. හෝසන මල්ලිකා බන්දුල මල්ලිකාව නෙවෙයි. තේරෙනවද? නමුත් මරුන් හැටි මොකද වෙන්නේ? මොකක්ද උනේ? අවීචියට ගියා කියලායි බණ පොතේදී. දැන් එහෙනම් ඔයගොල්ලෝ තාලේට සාදු කියලා හැමෝම කරපු දාන ටික හැම ගැන විශ්වාසය තියන්න පුළුවන්ද මරණ මොහොතේ? මේක තමයි ප්‍රශ්න. අච්චර ජීවමාන බුදුහාමුදුරුවන් ළඟ උපස්ථාන කරලා දානමාන දීලා බණ අහලා සීල් රැකලා හිටපු එනාටත් අරහම වුණා නම් අපි ගැන මොන කතාද? තේරුණානේ? ඔන්න ඕක තමයි මේ චර්යාවේ තියෙන නරකකම. සංසාරයේ තියෙන භයානකකම. තේරුණාද? එයාට අතුනේ අවසානයේ කොච්චර පිංගම් කරත් මතක් වුණේ පංසල් කඩපු එක මැරෙනකොට. හැබැයි මතක් වෙන්න පුළුවන් ද එයා පංසල් කඩලා තිබුණ නැත්නම් එක දවසකවත්. නෑනේ නේද? ඒක තමයි අතීත චර්යාවක් එහෙනම් මරණ මොහොතේදී බලපාන කුළු. තේරුණා නේද? ඒ தත්ත්වය වෙනස් වෙන්නේ එක විදිහක් තමයි ධානලාභිය කියලා ඒ ධානයේ පිරියගෙන පිරෙහෙන්නේ නැතුව හිටියොත් පිරිය ගන්න නැතුව මරණයටපත් වෙන්න ශක්තිය තිබුණොත් අර අතීත චර්යා යටපත් වෙනවා. තාවකාලි. තේරුණා නේද? දැන් ඔයගොල්ලෝ මනුස්ස චර්යාව හොඳටම පුරුදු කරලා ඒකම හරියට මරණ මොහොතට ගන්න පුළුවන් වුණොත් ඊගාට මිනිස්සෙක් වෙන්න. හැබැයි මනුස්ස චර්යාව තුල අතරින් පතර අපාය චර්යාව යෙදিলা තියෙනවා නම් ඒක මතක් වුණොත් මොකද වෙන්නේ? ඒක දැන් මතක් වුණාට මොකෝ වෙන්නේ? අමතක කරේ. ප්‍රශ්නේ තියෙන්නේ මරණ මොහොතේ මතක්. දැන් ඔයගොල්ලන්ට මම මෙහෙම උදාහරණයක් කියනවා. ඔයගොල්ලෝ දී කරපු හොඳම පින්කම මතක් කරගන්න. හොඳම වටිනාම ආමිෂ පින්කම. අටමහා පුතල් කරලා ඇතින ඕන තරම්. මේ මතක් කරලා බලන්න මොකද වෙන්නේ කියලා. ඒ පින්කම ඇතුලේ තව තියෙනව නේද කුණු? දැන් ඔන්න දානයක් දෙන්න ගියාම දානෙට වැඩිය මතක එතන රණ්ඩු වෙච්චා. දැන් මතක් කරනවා මතක් වෙන්නේ හොඳ එකක් තියෙනවා කියන නරක ටිකක්. තේරුණා නේද? ඔන්නඔහම ස්වරූපයක් අපි ළඟ තියෙනවා. මේ හැම හොඳකම නරක පැත්තකුත් අපි එක එකතු වෙනවා කොච්චර. දැන් දානයක් දෙන්න ගිහින් පළක් වෙනාට මතක් වෙන්නේ දානෙ දුන්නා හාමුදුරු අඩු වුණා. දැන් ඒක හොඳද? දානි වටිනාකමක් නැහැ. ආමුදුරු අඩුයි කියයි මතක. ඒක දුකක්. තේරුණා නේද? දැන් හොඳට දානි දුන්නා බලාපොරොත්තු වෙනවා තමන්ගේ ඒ නිවසේ හැටි නැත්නම් තමන්ගේ තියෙන ගුණාත්මක භාවය කාට හරි පෙන්වන්න. ඒ මිනිහයාටත් ඉතින් ආරාධනා කරනවා දානෙට. ආරාධනා කරාට ආම්දුරුණ වඩිනවා අනිත් මිනිස්සු වඩිනවා ළමංගේ ඉලක්ක සහගත පුජ්‍යලේ ඉන්නේ. දාන දීමේ යටි අදහසකුත් තියෙනවා. මොකද එයාට පෙන්වන්න ඕනේ මගේ හැටි කියලා. තේරුණානේ? දැන් යාවේ නැත්නම් අර පරණ දානි මතක් වුණාම මොකද්ද වැඩිම මතක් වෙන්නේ? තමන්ගේ බලාපොරොත්තු එදා ඉෂ්ට වුණේ නැහැ කියලා. තේරුණානේ? ඔන්න දැන් කුස කාමාවචර කුසලයේ තියෙන අඩුව මේක ස්ථිර නෑ. විපාකේ ස්ථිර නෑ නෙමෙයි මේ කියන්නේ. දන් දීපේගේ විපාකේ ස්ථිරයි. නමුත් අපිට ඒක මරණාසන්න මොහොතේ කොහොම යෙදෙනවද කියලා කියන්නේ. තේරුණානේ? සෝමාවතිය ගිහින් දන් දීලා රෑ බුදුරැසුත් දකින්නවා. එනකොට බස් එකේ රණ්ඩු වෙච්ච එකකුත් තියෙනවා. දැන් කොයික මතක් වෙයිද? අරක මතක් වෙන ඊට පස්සේ මතක් වෙන්නේ රණ්ඩු වෙච්ච. තේරුණේ වැඩිම මොකද ඒකයි ඉස්සරහට ගිනවලා. නෑ ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් තියෙනවා මිට. තේරෙනවා මේක තමයි අවිනිච්චිත. මේක තමයි අනිත්‍ය කියන එකේ හැටි. තේරුණානි? එතකොට මේ බ්‍රහ්මචර්යාව කියන එකට එනවා කියන්නේ ඇත්තටම කාම ලෝකයේ යම් කිසි කාම ස්වરૂපය කාම ලෝකයේ තියෙන දේව මනුස්ස සතර අපාය කියන මානසික தත්ති ඉක්මවනවා. එනම් මේ කාම ලෝකයේ තියෙන මානසික தත්ත්වයට සතෙක්පත් වෙන්නේ මේ මනස තුල සිත තුල හටගන්න ධම්මයක්. තේරුණාද? දැන් අපි මිනිස්සෙක් වෙලා තියෙන්නේ මේ මිනිස්යන්ට ආවේනික මානව හිමිකම් ටිකක් තියෙනවා. ඒ හිමිකම් ටික ලැබුණේ කොහොමද අපිට? ධම්ම ටිකක් හිරිට. ධම්ම කියන්නේ සිත තුල හටගන්න දෙයක්. උදාහරණ ධම්ම කියන්නේ සිත තුල හටගන්න දෙයක්. නැත්නම් මේ ගංගා ඇලදොල වැව්පොකුණු නෙමෙයි. ස්වභාව ධර්ම නෙවෙයි. ස්වභාව ධර්මීය වෙන මේක. තේරෙන්නේ නේද? මේ චර්යා රටාවට හේතු වෙලා තියෙන ස්වභාව ධර්මයේ විතරක් නෙවෙයි. දැන් ස්වභාව ධර්මයක් හේතු වෙනවා. නමුත් ස්වභාව ධර්මීය අභිභව හේතු වෙන්නේ සිත තුල හටගන්නේ ධම්ම ටික. එහෙනම් කාම ලෝකයේ සත්තුන්ගේ මනුෂ්‍යයෙක් වෙන්න පුළුවන්, දෙවියෙක් වෙන්න පුළුවන්, සතර අපායේ සතෙක් වෙන්න පුළුවන්. මේ සෑම දිනාටම පොද වූ ධම්ම ටිකක් තියෙනවා. ඒවා අඩුපාඩු අඩුපාඩු පන්ති. ඒ කියන්නේ හොඳ වැඩියෙන් තියෙන පළක් අයට අඩුවෙන් තියෙනවා. මොනවද මේ ධම්ම? පංච නීවරණ. තේරුණාද? පංච නීවරණ තමයි සිත තුල හටගන්න ධම්ම කාම ලෝකයේ අනිවාර්යෙන් සත්තුන්ට තියෙන. එන මේ පංච නීවරණ කියන ධම්මය තියෙන සත්තු කාමාවචර සත්තු. වචර කාමාවචර කියන්නේ කාම ලෝකයේ හැදිරෙන. කාම ලෝකයේ චර්යා ධර්ම පවත්තන. ඔන්න ඔය අවබෝධ කරගත්ත එක තමයි විද්‍යාචර්ණ සම්පන්න කියන්නේ. තේරෙනවද? චර්ණ ධර්ම කියන්නේ ඕවා තමයි. හැසිරීම රටා. තද මනුෂ්‍යයෙක් වෙන්න පුළුවන්. මේ මනුෂ්‍යයාට අනිවාර්යයෙන්ම මනුස්සත්වයේ මානව හිමිකම් රැකලා දෙන්න උදව් වෙන්නේ කවුද එහෙනම්? පංච නීවරණයි. තේරෙනවනේ? දෙවියන්ට දේවත්වයේ ආරක්ෂා කරලා දෙන්න දේවත්වයේ තුල රඳවව දෙන්නේ පංච නීවරණ. සතර අපාය සත්තුන්ට ඒ ගතිගුණ ඒ චර්යාවල් ගෙනත් දෙන්න උදව් වෙන්නේ පංච නීවරණ. තේරෙනවනේ? දැන් සතරපායේ සතෙකුට කවමදාවත් ඒ උප්පත්තියේ ඉඳලා පංච නීවරණ යටපත් කරන්න බෑ. ඒකින්ද සතරපායේ සතෙකුට බ්‍රහ්මචර්යාවට යන්න බෑ. තේරෙනවද? බ්‍රාහ්මීගේ මානසික තත්ත්වේ ළඟා කරගන්න බෑ. කාටද? සතරපායේ කිසිම සතෙකුට. ඒකින්ද සතරපායේ තාම භයානක සංසාරයේ කොටස. සතරපායේ සතෙක් අපිට වෙන්න පුළුවන්. අපිට පුළුවන් මිනිසෙක් වෙලා සතරපායේ චර්යාව ගන්න. බොහොම සරලයි ඒක. ඒක බලෙන් ඕන් නෑ, નિરાයාසයෙන් අපිට එනවා. එච්චරම මනුස්සත්වය සතරපායට අදිනවා. තේරුණානි? මේ ධම්ම, ඒ කියන්නේ පංච නීවරණ සතරපායට අදින එකමයි කරන්නේ. දැන් සතරපායට අදින ඒ ධම්ම අපි ළඟ තියෙනවා. නමුත් අපිට මිනිසෙකුට පුළුවන් සතරපායට අදින ධම්ම ටික යටපත් කරන්න. පුහුණුවකින් නිකම් බෑ, හිතලා බෑ. හිතන්න හිතන්න ඒ ධම්ම වැඩි වෙනවා. පුහුණුවකින් පුළුවන්. එන්නේ පුහුණුවට කියනවා භාවනා. තේරෙනවනේ? එන සතරපායට ඇතුළත් වෙලා තියෙන මනුස්සත්වයේ පෙන්눔 කරන මනුස්සත්වයක් ගේන. එතකොට දේවත්වයක් මනුස්සත්වයට ඉහළ මානසික තත්ත්වයක් නම් දේවත්වය. දේවත්වයටත් හිමිකම් කියන්නේ පංච නීවරණ. හැබැයි පංච නීවරණ වල දේවත්වයේදී බලපෑම නෙවෙයි, මනුස්සත්වයේදී බලපෑම, තිරිසන් සත්තුන්ගේ බලපෑම ඊටාම පහත්. තේරුණානේ? එහෙනම් මනුස්සයාට දෝලණය වෙන්න පුළුවන් මේ නීවරණ වලින්. එක්කෝ මනුස්සත්වයේ ඉන්න පුළුවන්, නැත්නම් දේවත්වයේ ඉන්න පුළුවන්, නැත්නම් සතර පායේ ඉන්න. මරුණට පස්සේ විතරක් නෙමෙයි ජීවත් වෙනකොට. දැන් මේ බණ අහන කොටත් පුළුවන් ওই දෙකටම යන්න. කාටද? අපි ඔක්කොට. මෙන්න එහෙම චර්ම ධර්ම වලින් අපි චර්යා ධර්ම වලින් යුක්තයි. මේක තමයි බහැර. තේරුණාද? මේක තමයි බුදුහාඳුර අවබෝධ කරගත්ත මේ සංසාරයේ තියෙන භයානකකම. අපිට දෝලණේ උනේ හැකේ. දැන් මේ මොහොතේ ඉන්නවා මනුස්සත්වේ. මෙතන දැන් මනුස්සත්වේ ඉඳලා ඔන්න මෛත්‍රී භාවනා මෙනෙහි කරනවා. මෙනෙහි කරා කියලා හරියන්නේ නැහැ. මේක මෛත්‍රී භාවනා හොඳට කරනවා. කරනකොට තියෙන මොකද්ද මේ වෙන්නේ? දේවචර්යාවට හුරු වෙනවද? බ්‍රහ්මචර්යාවට හුරු වෙනවද? ආන්න අර බ්‍රහ්මචර්යාවට හුරු වෙනවනම් නීවරණ යටපත් වෙනවා. නීවරණ යටපත් වුණ මොහොතේ ඉඳලායි බ්‍රහ්මචර්යාව ආරම්භ වෙන්නේ. තේරුණානේ? එහෙනම් භාවනා කරා කියලා බ්‍රහ්මචර්යාවට එනවා නෙවෙයි වෙන්න ඕනේ. මේ බා කරන ලද භාවනාවෙන් නීවරණ යටපත් වෙච්ච මොහොතේ ඉඳලා තියෙන්නේ බ්‍රහ්මචර්යාව. තේරුණානේ? ඒකට උදව් වෙන්නේ සීලයයි. සීලයේ දුර්වල නම් බ්‍රහ්මචර්යාව හදන්න බෑ. දැන් ඒ වගේම දැන් මෛත්‍රී භාවනාව කරනවා පන්සලේ නැන්දම්ම. හවසට ගෙදර යනකොට ගේ දොරට යනකොට මාරු වෙනවා සතර පහයි ජරියාවට. මොකද මාරු වෙන්න හේතුව ලේලි දැකේ. හරි හැමතින් ඉන්නේ. දැන් වන්සලේ බෑ උදේ දවල් දවසේම බ්‍රහ්මචර්යාවේ මෛත්‍රී වඩපු උපාසක අම්මා හවස ගෙදෙට්ට ගියාම අපහයි ජරියා. අපහයි ජරියාවට ඇරුණේ කොහොමද යා? දෝලනේ උනේ කොහොමද? ලේලි දැකලා. ලේලිට නැන්දම්ම දැක්කම එමුයි. බලන්න කොච්චර වෙනස් වෙනවද. තේරුණානේ? ඒ කියන්නේ මොහොතේ මොහොත මේ චර්යාව වෙනස් වෙනවා. දැන් ඔන්නෝයේ ස්වභාවයේ හින්දා මේක භයානකයි. ඊටාම භයානකයි. දැන් අපිට බුදුහාමුදුරු පෙන්නනවා හැබැයි මේ manussත්වයේ ඉඳලා මේ බ්‍රහ්මචර්යාව පුරුදු කරාට ඒක ස්ථාවර නැහැ. ඒකත් අනිත්‍යයි. ඒ බ්‍රහ්මචර්යාවේ ඉන්න ගමන් කෙනෙකුට පුළුවන් ආර්ය විනී බ්‍රහ්මචර්යාවට මාරු වෙන්න. තේරුණානේ? පුරුදු කරන්නේ. ତେଣୁ ବ୍ରହ୍ମଚର୍ଯ୍ୟාව ඉස්සෙල්ල ලබා ගන්න ඕනේ. ඊට පස්සේ බුදුහාමුදුරුව හොයාගත්තා, අවබෝධ කරගත්තා අමුතු චර්යාවක්. ඒක ආර්ය විනී බ්‍රහ්මචර්යාව. ඒ ආර්ය විනී බ්‍රහ්මචර්යාවෙන් කවදාවත් සංසාරයක් හදන්නේ. තව සතර අපාය සතෙක් වෙන්න ඒ චර්යාව උදව් වෙන්නේ. මිනිස්සෙක් වෙන්න උදව් වෙන්නේ. දෙවියෙක් වෙන්න උදව් වෙන්නේ, බ්‍රහ්මෙක් වෙන්න උදව් වෙන්නේ. තේරුණානේ? අන්න එතෙන්ට යන්න නම් මුලින්ම පංච නීවරණ යටපත් වෙන්න ඕනේ. තේරුණානේ? පංච නීවරණ යටපත් වෙන්න නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වායාමය උත්සාහය කාම ලෝකෙන් ඉවත් වෙන උත්සාහයක් විය යුතුයි. කාමාවචර කුසලයක් හෝ කාමාවචර අකුසලයක් කරන උත්සාහයේ තියෙන තාක්කල් පංච නීවරණ යටපත් වෙන්නේ. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ මේ සංසාරයේ හදන බ්‍රහ්මචර්යාව වෙන්න පුළුවන්. ඒ වගේම දේවචර්යාව වෙන්න පුළුවන්. මනුෂ්‍ය චර්යාව වෙන්න පුළුවන්. අපාය චර්යාව වෙන්න පුළුවන්. දුක හදන සංසාරයේ හදන මේ චර්යා ඔක්කොටම උදව් වෙන පාක්ෂික වෙන ධර්මතා 10ක් බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා. මෙන්න මේ 10 තමයි මේ චර්යා හදන ධර්ම. මේ 10 ධර්මතා 10 දැන් කාම ලෝකේ චර්යා ටික හදන ධර්මතා පහක් තියෙනවා. මොනවද ඒ? පංච නීවරණ. පංච නීවරණ යටපත් තුනක් තියෙනවා ධර්මතා තව පහක්. එතකොට ධර්මතා කීයකින්ද එහෙනම් මේ සංසාරේ හදන්නේ? 10යි. තේරුණානි? කාම ලෝකයේ සංසාරේ හදන්න ඍජුවම උදව් වෙනවා ධර්මතා පහ. රූප හා අරූප ලෝකවලටත් උදව් වෙනවා තව පහ. එකතුව 10යි. හැබැයි කාම ලෝකයට උදව් වෙන ධර්මතා පහයි රූප හා අරූප ලෝක වලට උදව් වෙන ධර්මතා පහයි මිනිසයාට මිනිස් චර්යාවට උදව් වෙන. දෙවියන්ට දේව චර්යාවට උදව් වෙන. තේරුණනේ? දැන් එහෙනම් බ්‍රහ්මචර්යාවේදී විතරක් අර උදව් වෙන ධර්මතා පහකට සීමා වෙනවා අපිට 10කට සීමා වෙනවා. මෙන්න මෙහිම සංසාරයක් හදන දුක ඇති කරන මේ චර්යා ධර්ම පවත්වන ධර්මතා 10 බුදුහාමුදුරුවෝ හඳුන්වනවා මාර පාක්ෂික ධර්ම. මොන මාර පාක්ෂියද? මාර පාක්ෂිය ධර්ම කියන්නේ ඕක. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ තව ධර්මතා 37ක් අවබෝධ කරගන්න තියෙනවා. ඒ 37 බ්‍රහ්මචර්යාව හෝ දේවචර්යාව හෝ මනුෂ්‍යචර්යාව හෝ අපාචර්යාව හදන්න උදව් වෙන්නේ නැහැ. මේ චර්යා ටික නැති කරන්න උදව් වෙනවා. ආර්ය විනී බ්‍රහ්මචර්යාවට උදව් වෙන ධර්මතා 37ක් අවබෝධ කරගන්න තියෙනවා. තේරෙනවද? ඒ 37 නම් ගන්නවා බෝධිපාක්ෂික ධර්ම. බෝධිය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. නිවන. ඒතර බෝධිපාක්ෂික ධර්ම 37කුත් මාර්ගපාක්ෂික ධර්ම 10කුත් අවබෝධ කරගෙන තියෙනවා. දැන් අපි ළඟ තියෙන්නේ මාර්ගපාක්ෂික ධර්ම 10යි. තේරුණාද? දැන් මේ මොහොතේ තියෙන්නේ ඔයගොල්ලන්ට මේ මාර්ගපාක්ෂික ධර්ම 10 බලපෑමට යටත්. එතකොට සමත භාවනාවකින් පුළුවන් ওই මාර්ගපාක්ෂික ධර්ම 10 5ක් යටපත් කරන්න. තේරෙනනේ? ඇත්තටම 10 5ක් නෙමෙයි 7ක් යනකන් යටපත් කරන්න. අවසාන 3 යටපත් කරන්න බැහැ. එහෙනම් රූපාවචර හා අරූපාවචර ධ්‍යාන ලැබෙන්නේ මාර්ගපාක්ෂික ධර්ම 3කි. 7 හා 8 සහ 9 මාර්ගපාක්ෂික ධර්ම. 10 8 9 10 මාර්ගපාක්ෂික ධර්ම 3. මනුෂ්‍යත්වයේ හැදෙන්නේ ওই මාර්ගපාක්ෂික ධර්ම 10. 10ම ශක්තිය. තේරුණානි? ඒ 10න් 5ක් යටපත් කර හැකි සමත භාවනාව. හේසි. දැන් ඔයගොල්ලන්ට බණ අහන්න ওই 10ම උදව් වෙන්නේ. දැන් ඔය මාර්ගපාක්ෂික ධර්ම මොනවද කියලා ඉගෙන ගන්න වෙනවා. මම අද උදේවරු කියන්නේ ටිකක්. තේරුණානේ? ඔන්නේ මාර්ගපාක්ෂික ධර්ම 10න් යම්කිසි ප්‍රතිශතය යම්කිසි ටිකක් යටපත් කිරීම තමයි භාවනාවෙන් අපි කරන්නේ. සක්මන් භාවනාවෙන් කරන්නේත් ඒකමයි. සමත භාවනාව වලින් කරන්නේත් ඒකමයි. දැන් කොහොමද ඒක යටපත් කරන්නේ? ඉස්සෙල් දැනගන්න ඕනේ අපි ළඟ තියෙන මාර්ගපාක්ෂික ධර්ම 10 මොනවද කියලා නම් කරගන්න. ඊට කලින් දැන් ඒතකොට ඒවා නම් කරන්න දැනගෙන හරියන්නේ නැහැ. නම් කරලා නිකන් බෑ දැන් හිතෙන්නේ නම් කරගත්තා. දැන් නම් මට හිතෙන්නේ මේ මාර්ගපාක්ෂික මල් ළඟ නෙමෙයි තියෙන්නේ ලේලි ළඟ. ඒක හරියට. තමල් ළඟ තියෙන විදිය දැනගන්න. නිකන් මහත්ය ළඟ තියෙන විදිය, නෝන ළඟ තියෙන විදිය, දුව ළඟ තියෙන විදිය ඒ වැඩක්. තේරෙනවද? මොකද එහෙම හිතවන මාර්ගපාක්ෂික ධර්මයේ තමයි 10 මාර්ගපාක්ෂික ධර්ම. දැන් ඔයගොල්ලෝ මේ වාඩිලා ඉන්නේ ඔය 10 මාර්යා වැහිලා. අනිවාර්යයෙන්ම වැහිපේ නැති මිනිස්සෙක් නේ. તો 10 මාර්යා කවුද? නැහැ. ඔය කිසි සිංහලෙන් ගත්තොත් නා අනුන් පහච්චලා තමන් උසස් කොටසල දැන් ඔබ වැහිලා තමයි වාඩිවිලා ඉන්නේ. මේ වාඩිලා ඉන්නකොට හිතෙනවා වාඩිලා මොකද්ද කරන්නේ බණ අහනවනේ. දැන් ළඟ ඉන්න කෙනා ගැන හිතලා කියන අරයට වැඩිය හොඳට මම බණ අහ. අරයා ඉඳගෙන ඉන්නේ ඇදේට. මම හොඳට ඉඳගෙන ඉන්නේ. ඔය එහෙම හිතෙනවනේ. අරයා වයසයි මං තරුණයි. ඒ කියන්නේ මොකක්ද? බෝ මං සිංහලේ මේ මෙයා සුද්දේ. මං PhD කාරේ මෙයාට නැහැ. උඹලයි. ඒ අඩිය තේහව ඇහැරලා ඉන්න වෙලා හැම වෙලෙම වෙයිලා නේද ඔකයි? මට ධර්මයේ තේරෙනව අරයට නේ. ඒ ඔය ගුණේ කොහොමද ආවේ? ගහකට ඉන්න බෑනේ ඔය ගුණේ. දැන් ගහකට ගලකට හිතෙනවද? දැන් ගල් දෙකක් තියෙනවා. අර ගලට වැඩි මේ මම ලොකුයි කියලා හිතෙනවද? ඈ? දැන් ඔයගොල්ලන්ට එහෙම ඉන්න බෑනේ. අරයට වැඩි මම ලස්සනයි කියලා හිතෙනවා. නැත්නම් අරයට වැඩි මං කැතයි කියලා හිතෙනවන්නේ. ඇයි එහෙම හිතෙන්නේ? හිතෙන්නේ ඔන්නේ අන්තිම මාර්යාව ඇහිලා ඉන්නවා. තේරෙනවනේ. අඩු ගාන අරකට වැඩි මම වයසයි කියනවත් හිතෙනවා. ඒත් වැහිලා. දැන් ඉතින් කොහොමද වෙන්නේ? ඔය 10 වැහිලාමයි. ඔය 10 වෙනි මාර්යාව වැහෙන්නේ නැතුව ඔයගොල්ලන්ට ඉන්න පුළුවන් එක අවස්ථාවක් ඉන්න කියන්නේ. නිදි මත හැදුනත් 10 මාරයා වැහිලා නැහැ. ඒකට තේරෙන්නේ නැන්නේ අරයයි මායි. සේනන්. ඒකට වැහිලා නැහැ කියලා මං කිව්වනේ දීගේ සක්මන් කරන්න කියලා නිදි මත හැදුණා. ඔය නිදි මත හැදෙනකොට 10 මාරයාට බලයක් නැහැ. ඉන්දියාවත් නැත්නම් 10 මහණයා රජ කරනවා නැත්නම් මිනිස්සෙක් නෙවෙයි මානව හිමිකම් නෑ යන්නේ එහෙනම් ප්‍රබලම ලොකුම මානව හිමිකම තමයි 10 මාර්ය තේන ඊගා මානව හිමිකම තමයි 9 මාර්ය 9 මාර්යා කවුද ලාභ සත්‍චාර කීර්ති ප්‍රසංසා දැන් ඒකේ අනිත් පැත්තේ දැන් බැරි වෙලා හරි කිව්වොත් අනේ දැන් මේ වාඩි වෙලා බණ අහනවා ඔයානම් හොඳින් වණ ඇහුවා නේද දැන් හරි සතුටක් ඇති අන්නේ සතුට ගෙන ආය අර වාරි බලන්න කොහොමද ඇඳුමක් ඇඳගෙන ඉන්නේ මොකද සතුටක් ඇති වෙන්නේ දැන් බල්ලෙකුට කිව්වම සුදු පාටයි මේ ඔයගොල්ලෝ කියන්නේ බල්ලෙකුට කතා කරලා ඔයා බල්ලගේ නැත්නම් ඔයාගේ කියලාම කතා කරලා බොහොම නැත්නම් තමුසේ කිව්වත් තේරෙන්නේ නැහැ ඔයාගේ කියලා නිකන් බල්ලට ඔයාගේ මාවිල් සුදු පාටයි ඌට නිකන් සතුටක් ඇති වෙනවද ඈ ඒ වුණාට දැන් උපාසකම් මේකට මූල ලස්සනයි කිව්වොත් මොකද වෙන්නේ බල්ලට වගේ දැන් හිතෙන්නේ යා මමත් හොඳ කෙනෙක් කියලා හිතෙනවාද ආන්නේ ගුණේ ආවේ මාර්යා වැහිලා ඕක තමයි 9 මාර්යේ තමන් උසස් කොට සලකන එක නෙමෙයි එතන දිනේ ලාභ සච්චාර කීර්ති ප්‍රශංසා ප්‍රශංසා ලබන්න කැමති කීර්තිය ලබන්න කැමති තේරෙනවනේ කවුරු හරි වර්ණනා කරනවා නම් මොකකින් හරි දැන් වර්ණනා කරන එක අහවල් දී වෙන්න ඕනේ. පිටක් කියලාට ඔයාට ලෙඩ හැදිලා කියනකොට ඒකත් වර්ණනා. බලන්නක මේ පොහසතුන්ට හැදෙන ලෙඩ මටත් හැදිලා නැහැ කියලා ඒක කියවෝ. කි ලාභ සාච්චාර කීර්ති උසස්. තේරුණාද? මේ කට්ටිය එකතු වුණාම කතා කරන්නේ. ඔයා කොච්චරක්ද මේ පිටින් මොන මාත්‍රාවද ගන්නෙ? ඉතින් අනිත් කෙනා කියන වැඩි එකක්. ආ එහෙනම් මට වැඩි හොඳයි. දැන් මනින්නේ මොකද ලෙඩි. ඇයි එහෙම ගුණ ආවේ? ඔය ගස්ගල් වලට එන්නේ නැතුව අපිට ආවේ කොහොමද? ආවේ ඔන්නේ 9 පාරේ. තේරෙනවනේ ධම්ම. ওই ධම්ම තමයි. ওই ධම්ම තමයි සංසාරේ හදන්නේ. ওই චර්යා වෙනස් කරන්නේ. තේරෙනවනේ? ඊගාර ධර්මම කෙනා තමයි 8 මාර්ය. ලාභ සච්චාර කීර්ති ප්‍රසන්නතා නෙමෙයි. ඒක නම් කරලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ මකු බව. පාලි වචනේ මකු. මක්කටා. මකු බව කියන්නේ මොකක්ද? දැන් අපි අහලා තිනවා මකු බවේ තියෙන විශේෂ පදයක්. ಗುಣ මකු බව. ගුණ මකු බව කියන්නේ මොකක්ද? ඔය අටවෙනි මාර්යයි තාම භයානකයි. අනික් මාර්ය දෙන්නට වැඩි අනික් මාර්ය දෙන්නා නම් ඉන්දෝනෙ අපිට වැහිලා කොච්චර හරි. අටවෙනි මාර්යා අමුතු දේවල් කරනවා. තමන් දැඩි තීරණයකට ගන්නේ මෙන්න මතවාදයකට ගෙනියන්නේ ඔන්නේ අටවෙනි මාර්යා. ඕක තමයි මහ බෝ. තේරෙනවද? දැන් එළි දැකලා එළිය දැකලා සෝවාන් වෙන්න උදව් වෙන්නේ මකුබව. තේරෙනවද? දැන් උපාසකමලට සමහරට එළි දැකලා සෝවාන් කමල. කවුද උදව් වෙලා තින්නේ මකුබව කියන මාරේ. දැන් මේ කට්ටිය මෙහි අර ලොකු කතුරුන් කිල්ලා හැම පද්දන්න ඕනේ. මොකද නැත්නම් අර උඩ ඉඳලා පාත් වෙනකොට පපුව කූල් වෙනවා වගේ වෙනෝනේ. ඒක මේ භාවනා කරනකොට ඒක වුණාම සෝවාන් වෙනෝ නැහැ. ඒ අරක පුරුද්දක් තිබුණාම දන්නවා මේ කතරොන් කිල්ලා පැද්දා මේ වගේම වෙනවා කියලා කහෙට. තේරෙනවද මේ? තව මේ මිනිසුන්ට ඒවා තේරුම් ගන්න බැරුව යනවා. ඔය ඉන්දියාවේ එහෙම නම් එක එක ඔය ඔයගොල්ලෝ යන්න ඔය ඈත තියෙනවා භාවනා පුහුණුතෙන්. ඒ තැන්වල ඒගොල්ලෝ මේ වඩාත් හොඳ සමාධියක් ඉක්මනින් ලබා දෙන්න ඒ ගුරුකුල හොඳයි කියන්න හොඳ වැඩක් අනුගමනය කරන. ඒක ඉන්දියාවේ තියෙන සම්ප්‍රදායක්. ඉස්සර ඉඳලා ඒ භාවිතා කරනවා ගුරුකුල ඒ වගේ ඒවා. ඒවලංගේ දැන් නම් ඉස්සර නම් භාවිතා කරලා තියෙන්නේ සෝම කියන වැල් වර්ග. සෝම පාන. ඒ වැල් ඒ හිමාලයේ තියෙන වැල් වර්ගයක් සෝමගේ. ඒ වැල ඒකේ ඉස්මාරම් විභව වෙන්නේ සමාධිය වැඩි වෙන. මේ කියන්නේ සිත දැන්පත් වෙනවා ඉක්මනට. තේරෙනවනේ? දැන් කාට හරි ගංජා ගලවන් කරලා වතුර එකක් බිව්වා සමාධිය වැඩි. දැන් එහෙම ගංජා බීපු මිනිහෙක් ඉන්නවා නම් හොරසෝහන් වෙනවා අඩුයි. ඒයි භාවනා කරන්න ඕනේ නෑනේ ওই ගුණේ ගන්න. ගංජා බීවම හරි කියලා එමිණිය දාන්න. ගංජා බීපු නැති අය භාවනා කරලා හිතනවා ගංජා වලින් ලැබෙන එක තමයි මේ ලැබෙන්නේ. තේන් හරිද? මේ හිතේ ඕවා ඔක්කොම ඇති කරවන්නේ මේවා මකු බව කියන මාර්ගය. මේ මානසික විකෘති වලට අර්ථකථන දෙනවා දැඩි තීරණ වලට යනවා මකු බව. තේන් හරිද? මේ මකු බවට ගොළුවා මනුස්සයෙකුට සක්‍රදීය වස්සවන් සක්‍රදීය පෙන්වන්න ඕන. නෑ මේ දැන් කවුරු හරි කිව්වට ඔක සක්‍රදීය නෙවෙයි කියලා නෑ මේක සක්‍රදීයමයි. මම එක කතා කරන්නේ භාවනා කරනකොට සක්‍රදීයමයි කියලා කියනවා. කවුද මගුබව? ප්‍රකයට මගුබවට පුළුවා භාවනා කරනකොට මැරිච්ච ආච්චියම වැහෙන්නේ. ඒ ඔක්කොම ගහන්නේ මගු බව. මේ මාර්ගය ගැන දන්නේ නැතුව භාවනා කරපුවා වෙන්නේ ඔන්න ඔය වගේ මාර්යන්ට අහු වෙන්නේ. තේරෙනවද? මේ මගු බව ලෝකේ තියෙන මේ සංසාරයේ තියෙන ධර්මුම මායම. මේකට කියනවා බ්‍රහ්ම මායම්. මගු බව ලාභ සත්‍චාර කීර්තිව සංසා අනුම් පහච්චලා තමන් උසස් කොට සැලකීම කියන මේ මානසික ධර්ම බ්‍රහ්ම මායම්. කාම වයන්නේ. තේන්න භාවනාවෙන් විකෘති ඇති කරන්නේ මෙන්න මේ තුන් දෙනා. ඒක නිසාවෙන් හරි බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව ගියේ නැත්නම් මේ මායමට අහුගෙන ඕන කියන්නේ. තේන්න අහුනොත් ගලවන්න කෙනෙක්. මොකද කාම මායන් වලට අහුනාව නම් ගලවන්න හිරගෙවල්වත් තියෙනවා. පොලිසි කියන බ්‍රහ්ම මායම වට වුණාම ගලවන්න පොලිසි නෑ. ඉරගෙවල් නෑ. තේහනවද? ඒ ටික ඔක්කොම කරන්නේ ඔන්නේ අටවෙනි මාර්ගය. අටවෙනි මාර්ගය මකුබව. දැඩි තීරණ. දැන් මම රහත් කියලා තීරණයට එන්නේ මකුබව හදලා. මම සෝවාන් කියලා තීරණය කරන්නේ මකුබව. තේහනවද? මේ පළවෙනි ධ්‍යානයයි කියලා හොර ධ්‍යාන ලබා ගන්න දෙන්නේ මකුබව. ඉතින් කොහොමද වෙන්නේ? දැන් මේවා දන්නේ නැතුව ගියොත් කොහෙද යන්නේ? කතරගමේ අයිත අතරමං වෙයි. ඒ හිඳ භාවනාව ඔන්නේ අවසාන කණ්ඩායමේ තියෙන වියවුල් භාවයේ හින්දා හොඳ ගුරුවරු යටතේ පුහුණු විය යුතුයි කියලා ධර්මයේ තියෙනවා. තේරෙනවනේ? බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒකම. බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ ධර්මය සංසාර විමුක්තිය ලබා ගන්න පුළුවන්. ඒ වුණාට අමතක කරන්න එපා ධර්මය සර්පී. වැරදි තැනින් ඇල්ලුවොත් අපහාන. තේරෙනවද? ධර්මයේ නැවති සර්පය හපා කෑවොත් ලීසි වෙන්නේ. ඒකින්ද මේක යම් කිසි රටාවකටම පිළිවෙලකට යා යුතුයි. එක එක්කෙනාගේ කුලප්පුවට යන්න බෑ. එහෙනම් වර්තමානයේ ධර්මයේ කුලප්පුව හැදෙන්නේ හැටපැන්නම්. හරියන්නේ. හැටපැන්න කුලප්පුව කියලා හරියන්නේ නෑ මේක. මොකක්ද ඒ කුලප්පුව? දැන් මේ රටේ මිනිස්සුන් අවුරුදු 60 විතර පැන්නම ඒත් තවර ගියාවල් කරනවා. අවුරුදු 70 විතර වෙනකොට ඔන්න කුලප්පුවක් හැදෙනවා. ඒ කුලප්පුව තියෙන්නේ රට වටේ කැරවෑන් එකක් අරගෙන යන්න වගේ. ඔන්න වගේ කුලප්පුව හැදෙනවා මේ පෙන්ෂන් ගියාම. කාටද? ඕස්ට්‍රේලියානු ජාතිකයා. ශ්‍රී ලාංකිකයන්ට ඕස්ට්‍රේලියාවට එම ආපුවම 60 පැන්නම කුලප්පුවක් හැදෙනවා. මොකද? මරෙන්ඩ කලින් සුවා. දැන් අර ගොස්සන්ගේ කුලප්පු වෙනනම් ඉතින් ගල් ගේවි කුල්ලා වාහනයක් අරගෙන ඔහි රක්ති ආද ගහලා මගවන් මැරෙන යන. සුවාන් කුලප්පු කාර්යයට මොකද වෙන්නේ? කවුරු හරි හැවිදින් ඔය මකු බහ උදව් කරගෙන හොරට සුවාන් කරලා යනවා. කොහොම තමයි වෙන්නේ? ඔන්න සුවාන් කුලප්පු හැදෙනවා වෙන්නේ. එහෙනම් ඉතින් ඒක හින්දා මේ ඔක්කොම කුලප්පු ටික හදන්නේ මේ මෙන්න මේ කට්ටිය. ඒක නිසා මේ බුදුහාමුදුරුවෝ කියන ධර්ම මාර්ගයේ මේ විදිහට හැසිරිලා තමන්ම හොයාගන්න වෙනවා. තමන් යන්න ඕනේ හරි පාරේද නැද්ද කියලා දැනගෙන දුක නැති තැනකට යන්න ඕනේ. දුක නැත්නම් මේ මාර්ගය 10 යටපත් වෙනවා. තේරුණානේ? දැන් මම කියහඳුන්නේ මේ මාර්ග පාක්ෂික ධර්ම 10ක් තියෙනවා. ඔන්නෝගෙන් තමයි මේ සංසාරයේ සියලු චර්යාවල් හදන්නේ. තේරුණානේ? ඒකේ බ්‍රහ්මචර්යාවට උදව් වෙන්නේ ඔය අන්තිම මාරය පස් දෙන. හා මේ ඇත්තටම අන්තිම මාරය 3 දෙනයි ධානවලින් පස්සේ. රූපාවචර ධාන, අරූපාවචර ධාන ලැබෙනකොට මාරය 7 දෙනෙක් යටපත් වෙලා. අපිට යටපත් වෙලා නැහැ. ඒක තමයි මනුස්සත්. තේරුණාද? එන සියලු ධාන හදලා දෙන්නේ අන්තිම මාරය 3 දෙනා. කාම ලෝකේ නිර්මාණය කරන්න උදව් වෙනවා මාර්ග 10. තේරුණාද? දැන් ඔයගොල්ලන්ට මේ බණ අහන්න උදව් වෙනවා මාර්ගය. උදව් වුණ නැත්නම් බණ අහන්න. ඇයි? බණ අහන්න මාර්ගයේ උදව් වෙනවා කියන්නේ. බණ අහන එක කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක් කරන්න නම් මාර්ගයේ උදව් වෙනවා. ඒ කුසලයේ සංසාරේ විපාක දෙන්නේ. තේරුණානේ? රහතන් වහන්සේ කෙනෙක් බණ ඇහුවා අහන එක කුසලයක්ද? ඇයි එන්නේ නැත්තේ? රහතන් වහන්සේ මේ මාර්ග 10 යටපත් කළා. තේරුණානේ? එහෙනම් මාර්ග 10න් එකක් හරි ඉන්නවා නම් එක්ක කුසල හෝ අකුසලද සංසාරයක් හදනවා කියන එකයි කුසලයේ හෝ අකුසලයේ දිනනවා කියන්නේ. තේරෙනවනේ? දැන් කවුරු හරි කෙනෙක් මෙතන හොර නෙමෙයි ඔරිජිනල් සමත ධානයක භාවනා කරනවා වාඩි වෙලා. ඔරිජිනල්. එතකොට මොකද වෙන්නේ? ඒකට උදව් වෙනවා ඒකක් කුසලයක්. ඒක හැබැයි කාමාවචර කුසලයක් නෙමෙයි රූපාවචර. කුසලයේ කියන්නේ සංසාරයට හොඳ විපාකයක් ලැබෙනවා. හොඳ විපාකය කියන්නේ මොකක්ද? අකුසලයේ කියන්නේ සංසාරයෙන් නරක විපාක ලැබෙනවා. නරක විපාකයක් කියන්නේ සතර අපායේ විපාකයක්. හොඳ විපාකයක් කියන්නේ කාම සුගති හෝ බ්‍රහ්ම. තේරුණානේ? දැන් එහෙමනම් බුදුහාමුදුරුවෝ පෙන්නන නිවන තියෙන්නේ ඔය මාර්ග එකෙක්වත් නැති තැන. ඒ කියන්නේ රූපාවචර කුසලයකුත් නැති වෙන්න ඕනේ. අරූපාවචර කුසලයකුත් නැති වෙන්න ඕනේ. කාමාවචර කුසලයකුත් නැති වෙන්න ඕනේ. කාමාවචර අකුසලයකුත් නැති වෙන්න. රූපාවචර අකුසල් කියලා જાතියක් නැහැ. තියෙන්නේ කුසල්ක. තේරුණානේ? රූපාවචර කුසලයක් ලැබෙන්නේ නීවරණ යටපත් වෙලයි. කාමාවචර කුසලේ නම් ලැබෙන්න ඕනේ කොහොමද? දැන් නීවරණ යටපත් වෙලා තමයි රූපාවචර කුසලේ ලැබෙන්නේ. කාමාවචර කුසලේ ලැබෙන්නේ? නීවරණ තිබිලාද නැතිලාද? එහෙනම් කාමාවචර කුසල් වලට උදව් කරන්නේ පංච නීවරණ. එහෙනම් නීවරණ වල පැති දෙකක් තියෙනවා. එකක් කුසල කාමී අර්ග, අනික අකුසල කාමී. තේරුණාද? ඔන්න එහෙනම් කාමාවචර කුසලයකට හුඟක් වෙලාවට උදව් වෙන මායя තමයි පළවෙනි මායя. කවුද? කාමච්ඡන්දේ නෙවෙයි. මායය 10 නම් කරනකොට මෙන්න මෙහිමයි නම් කරලා දීලා අන පොඩි පොතෙත් ඇති පස්සේ බලා ගන්න පිළිවෙල. කාමයේ තමයි පළවෙනි මායя. දෙවෙනි මායя අර්ථිය. තුන්වෙනි මායя ශාපිපාසාව. හතරවෙනි මායя පරේෂණ තුෂ්ණාව. පස්වෙනි මායя තීන මිද්දිය. හයවෙනි මායя බිය. හත්වෙනි මායя සැකය. අනිත් තුන් දෙනා මම කිව්වනේ. තේරුණානේ? මකුබව, ලාභ සච්චාර කීර්ති වසංසා, අනුම් පහච්චල තමන් උසස් කොට සැලකීම. 10වෙනි මායя. දැන් කාමීය කියන මායя තමයි පළවෙනි මායя. ආව ලෝකයේ සියලු සත්‍යයන්ට ඕක තියෙනවා. මායя වැහිලා. හැබැයි මායя වැහෙන්නේ නැත්නම් මායя කියන මේ මාර ධර්මයේ බලපාන්නේ සිත නෙවෙයි. සිත තුල හටගන්නේ චෛතසිකවලයි. එන මේ මාර බලවේගයේ ධ්‍යාත්මක සිත තුල තියෙන චෛතසිකෝ. තේරුණානේ? ධම්ම කියන්නේ වටයි. ධම්ම කියන්නේ සිත තුල හටගන්නේ දෙයට. කාමයේ නැමැති මායя හැබැයි හරි වෙනස්. මේ මායя වැහෙන්නේ පංචේන්ද්‍රියට විතරයි. මනෝ ඉන්ද්‍රියට වැහෙන්නේ නැහැ කාම. මං කියන එක තේරුණාද? දැන් අපිට චිත්ත හට ගන්න දොරටු තියෙනවනේ හයක්. තේරෙනවනේ? ඒකේ පංචේ ඉන්ද්‍රිය කියලා අපි කියනවා. ඇස්, කන්, නාස, දිව, කය, කයට. මනස කියන්නේ පංචේන්ද්‍රිය නෙවෙයි. මනෝ ඉන්ද්‍රිය. මනෝ ඉන්ද්‍රිය පංචේන්ද්‍රියටයිදි නෑ. තේරෙනවනේ? ඔය කාමී නැවති මායя වැහෙන්නේ ඇහැට වැහෙන්න පුළුවන්. කනට වැහෙන්න පුළුවන්. නාසයට, දිවට, කයට වැහෙන්න පුළුවන්, මනෝ ඉන්ද්‍රියට වැහෙන්නේ නැහැ කියලා තමයි බුදුහාමුදුරනේ දන්නේ. දේනවනේ? ඒ උනාට කට්ටඩින්ගේ, කපුවන්ගේ, නවකතාකාරයන්ගේ, කෙටි කතාකාරයන්ගේ, කවිකාරයන්ගේ කාමීය මනෝ ඉන්ද්‍රිය වැඩ. දැන් අපි ඉගෙන ගත්ත බුදුහාමුදුරන්ගේ කාමී නේ. කවිකාරයා. නවකතාකාරයා. මේ සාහිත්‍යකාරයන්ගේ කාමී. ඒක නෙමෙයි මේ කියන්නේ. බුදුහාමුදුරු පෙන්නන්නේ මේ සංසාරය හදන්න කාම ලෝකයේ තියෙන ප්‍රධානම පළවෙනි මායя වැහෙන්නේ පංචේන්ද්‍රියට විතරයි. මු වැහුණා මොකද කරන්නේ? බුදුහාමුදුරු කියන කාමයයි වෙන්නේ. ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ කාමයේ නෙමෙයි බුදුහාමුදුරු දේශනා. මොකද හේතුව ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් නෙමෙයි කවි කාර්යයන්ගේ, සාහිත්‍ය කාර්යයන්ගේ කාමී. ඒ කාමී යටවත් කරන්න බෑ. ඒගොල්ලෝ කියන බොරුව. ඇහැට කාමී ලැග්ගම කරන්නේ ඇහැ පිනවල සතුටු වෙන්න. තේරුණාද? කාමී යටපත් වෙච්ච කෙනෙක් තමයි බ්‍රහ්මයා. බ්‍රහ්ම කියන தත්තේ ඇස්පිනවන්නේ, කම්පිනවන්නේ. පංචේන්ද්‍රිය විනෝණ කෙනෙක් නෙවෙයි. මොන බ්‍රහ්මචර්යාවේ තියෙන ලක්ෂණ. තේරෙනවද? බ්‍රහ්මචර්යාවේ තියෙන මූලික ලක්ෂණය තමයි කාමී නේ. ඒ කියන්නේ ඇස්පිනවන්නේ, කම්පිනවන්නේ, පංචේන්ද්‍රිය විනෝණන්නේ. දැන් බලන්න කාමාවචර කුසලය හෝ කාමාවචර අකුසලය එන්නේ ඔන්නේ අස්කන්න ආසාදී ඉන්ද්‍රියම් පිනවීම. එතන කාමයේ වෙන්නේ. දැන් ඇත්තද කියලා බලන්න මාළු අල්ලන මිනිහකි. එයා දවසේ මාළු අල්ලලා හුඟක් ලොකු මාළු තොගයක් අල්ලනද. දැන් හවසට තමන් අල්ලපු මාළු තොගය ගොඩ දැකලා එයාට දුක හිතෙනවද ගොඩ වැඩි නම් සතුටු හිතෙනවද? ඈ? ආයිනම් ඒ සතුට කොහෙන්ද? මොන්නේ ඇහැන් මාළු ගොඩ දැක්කෙහි ඉඳ ආපු සතුටක් නේද? එහෙනම් ඒක කාම. තේරෙනවද? හැබැයි මාළු අල්ලන එක අකුසලයි. එහෙනම් මොන කාමේදී? අකුසල කාම. දැන් හොරකම් කරපු භාණ්ඩේ වටිනාකම භාණ්ඩේ දැකලා වටිනාකම අහලා නැත්නම් වටිනාකම වැඩි නම් සතුට වෙනවද? නෑ එහෙනම් එතන තියෙන්නේ කාමය. කාමයේ ස්වરૂපය අකුසල කාම. ternary. දැන් ඔයගොල්ලෝ ගෙදර දානයක් දෙනවා. දැන් දාන දෙනකොට ඔන්න ඔය වත් හදලා වෑන්ජන හදලා තව ඩෙකරේෂන් දාපු එක එක ඒවා කපලා තියලා අර සුදුරෙද්දී වහලා තියෙනකොට ආය ඔක දකින්නකොට දුකද? හදපු දාහනි හදපුවා ඈ ඒ දකින්නකොට සතුටුයි. දකින්නේ ඇහෙන්නේ ඇහෙන උයපු දාන වස්තු අර බෙදලා ලස්සනට දාලා තියෙනකොට ඔයගොල්ලන්ට සතුටක් ගේන්නේ ඇහෙන්නේ නේද දැකලා? ආ එහෙනම් ඇහැ පිනහුන හොනේදී සතුටි. එහෙනම් දානිය දෙන්න ඇහැ පිනවන්න ඕනද නැද්ද? නෑ එහෙනම් එතන දෙන්නේ කාම. හොර බඩු දැකලා සතුටි වෙනවා වගේ දන් දෙන කෙනා දාන වස්තුව දෙකලා සතුට වෙන්නේ නැද්ද? ඈ දීපු දෙය දැකිනකොට සතුට නැද්ද? දැන් ඔයගොල්ලන්ට මේ පන්සලේ මොනවා හරි පූජා කරලා දැනටත් මේ මෙතන ප්‍රයෝජනෙට ගන්නව නම් දකින්නකොට සතුට වෙන්නේ නැද්ද? නෑ ඒකක් තමයි. ඔන්නකොට තමයි හැමෙන්නේ. තේරුණානි. එහෙනම් කාමයේ ස්වરૂප දෙකක් තියෙනවා. එකක් කුසල කාමයේ එකක් අකුසල කාමයේ. එහෙනම් අටමහා කුසල් කරන්න කාමයේ උදව් වෙනවද නැද්ද? පස්පව් කරන්න කාමයේ උදව් වෙනවද නැද්ද? ඔන්න ඔක තමයි බුදුහාමුදුරු පෙන්නන කාම. තේරුණානි. එහෙනම් ඇස පිනෝනේක කාමියක්. කන පිනෝනේක කාමියක්. ඉතින් පළවෙනි මාර්යා තමයි එතන ඉන්නේ. තේරුණානි. දැන් පළවෙනි මාර්යා වැහෙන්නේ නැතු වැහෙන්න බෑ මනෝඉන්ද්‍රිය. මනෝ ඉන්ද්‍රිය පිනවනවා කියන ගන්නේ. දැන් කවුරු හරි ඇයි ඔයගොල්ලෝ එහෙමනම් දැන් ඔන්න දැන් බලන්නකෝ. දාන දෙන්න හරි කැමති කට්ටිය. හැබැයි ගෙදර දාන දෙනවට වැඩිය කැලේ දාන දෙන්න යන්නේ කැමති. මොකද? කැලේ ඉන්න ආමඳුරුන්ට කවුරු හරි දන් දෙන්න හරි කැමති. මොකද ඒ වගේ වට ගියාම වෙන වෙන වීන්ති. ඔය සපාරි ගියේ. කැලේ දැක්කම සතුටු වෙනවා. ගඟක් හැම දැක්කෝ වතුර පාරක් මේ මිනිස්සු වතුර දකින්නේ නැහැ. හරි සතුටු. තේරුණා. දියලි හැම දකින්න පුළුවන් නම් දාන දෙන්න යන තැන හරි සතුටුයි. මොකද? ඈ හොඳ ගල් උඩ නගින්න පුළුවන් නම් ගල් තලා තියෙනවා නම් මල් පිපිලා තියෙනවා නම් කඳුළු ඒකට දානි දෙන්නද කැමති? පංච ඉන්ද්‍රිය වෙනවද? ඒකට කියනවා සපාරිය. දන් දෙනවට වැඩිය සපාරි වලට කැමති ඉන්න කැලේ දාන දෙන්න යන එනවා ඕන තරම් කට්ටි. මොකද පංචේන්ද්‍රිය විනවන්න කැමත්ත තමයි මේ කාමයේ ලනුව කනවා අපි. මේ ධර්මතාවයට අපි අහු වෙනවා. තේරෙනවනේ. පංචේන්ද්‍රිය විනෝල සතුට වෙන එකට අපි කැමති. තේරෙනවනේ. ඕකේ ඉතින් කැලයක් දැකලා වනාන්තරයක් දැකලා සතුටු වුණත් එකයි. ක්‍රිකට් මැච් එක බැලුවම බලන්නකෝ කාමී. හරි සතුටුයි. ඒත් ඇස් විනෝනවනේ. හැබැයි මෙහෙම දෙයක් වෙනවා. මේ මාර්යාංගේ බලය පතුරෙන්නේ සිතක. සිතකනේ මේ මාර්ය හට ගන්න ඕනේ ධම්මනේ. ඇහැතුල ධම්ම කාමී ඇති වෙන්න පුළුවන්, කනතුල කාමී ඇති වෙන්න පුළුවන්, දිව කය මනස තුල කාමී නැහැ. තේරුණා නේද? ඔන්නෝග ඉගෙන ගන්න අමාරු දෙයක්. අර සාහිත්‍යකාරයෝ, කෙටි කතාකාරයෝ කියන්නේ කාමී තියෙන ධර්මයක් තියෙන මනස. මොකද ඒගොල්ලන්ගේ කවි සංකල්පනා වෙන්නේ මනසෙන්. තේරුණා නේද? එතන බුදුහාමුදුරගේ ධර්මයේ විකෘති කරනවා කවිකාර. කලාකාර. හමු බොරුලියෙන්. ඒ වගේ ඕලා අපි කාමී කියන එක දැනගන්න බැරුව මම්මුලා වෙනවා. තේරුණා නේද? ඒක තමයි අපිට වෙලා තියෙන්නේ. කවිකාරයෝ, සාහිත්‍යකාරයෝ කියන්නේ රැහැන ධර්මයට පහර දෙන අය. විකෘති කරන. සැබෑ ධර්මයේ නෙමෙයි ඒගොල්ලෝ විකෘති ධර්මයේ ලීට ගන්න. දැන් බලන්න එතකොට කාමිය කියන මායයා පළවෙනි මායයා. හැබැයි දෙවෙනි මායයාට බලය නෑ. මේ මායය වැඩ කරන්නේ ඒගොල්ලන්ගේ තියෙන යංගසිදී මේ විවස්තාව. තේරුණානි. පළවෙනි මායයාට බලය තියෙනවා, අනිත් මායයක එක්ක අත ගන්න. ඒ කියන්නේ එක හිතක හට ගන්න පුළුවා එක මායයක රජ කරනකොට අනිත් මායයන්ට බලය. තේරුණානි. එහෙනම් ඇහැ පිනවනවා, කන පිනවන, ওই පංචේන්ද්‍රය පිනවන වෙලාවක දෙවනි මායයට බලය බිඳුවයි. තේරුණානි. දෙවනි මායය කවුද? අර්ථිය කියනවා. අර්ථිය කියන්නේ අදි කුසලයට අකමැතිව. තේරුණානි. දැන් කාමයේ එනකොට ඇහැ පිනවනකොට දෙවනි මායයට, තුන්වෙනි මායයට, හතරවෙනි මායයට ඉඳ නැහැ. තුන්වෙනි මායය බලන්න කවුද? සාපිපාසාව. බඩගින්න හා ඕක බලන්න නිකන් ඔයගොල්ලන්ගේ ජීවිතේ ඇත්තද කියලා. දැන් දෙවෙනි මායය නම් තේරෙන්නේ නැහැ කියන අරතිය කියන එක තේරෙන්නේ නැති ධර්මයක් කියන්නකෝ. සාපිපාසාව තේරෙන්නේ නැති මිනිසෙක් ඉන්නවද? බඩගින්න පිපාසාව. දැන් මැච් පිස්සෙකුට, ක්‍රිකට් පිස්සෙකුට මැච් එකක් බලනකොට කන්න ඕනද? ඈ මොකද? බඩගින්න කියන්නේ තුන්වෙනි මායයක්. වැහිලා ඉන්නේ කවුද? පළවෙනි මායය. පළවෙනි මායය වැහිලා ඉන්නකොට අනිත් ඒවන්ට බලේ නෑ. තේරුණානි. දැන් ඔයගොල්ලන්ටත් තාලෙට සාදු ගිය කියා පින්කමක් කරනකොට බඩගිනි දැනෙනවද? මේ වුණාට පොඩ්ඩක් භාවනා කරන්න කිව්වොත් විනාඩි 5න් 5ට වතුර බොන්න ඕනේ. හරි විපාසෙකි. තේරුණානේ. එහෙනම් දැන් කාමයේ කාමාවචර කුසලයක් කරනකොට හෝ කාමාවචර අකුසලයක් වෙනකොට හෝ ඒ වය මැද්‍යස්ත භාවයක හෝ කාමයේ වැහිලා ඉන්නකොට අනිත් මායයන්ට ඉන්නේ නැහැ. බලය අඩු. බැරිම දැන තමයි අන්තිමට අහුවේ. මේ තුන්වෙනි මායයට ඉඳින් එච්චර වැහෙන මායෙ නෙමෙයි. ඒ මිනිස්යාට තුන්වෙනි කපුටට තරහා මිනිස්යාට තුන්වෙනි මායය වැහෙන්නේ. කපුට වගේ මිනිස්සු ඉන්න එක වෙනම කතාවක්. දැන් ඒක වැරදිලා මේ උප්පත්තිය වෙනස් වෙලා පුතේ. තේන්නේ නැත්නම් බඩගේ ඉන්න විපාරේ මිනිස්සයාට පෑ ගාණක් යනකම් වරුත්තු දෙනවා. එතකොට තුන්වෙනි මායය වැහෙන්නේ නැහැ මොකද? තේන්නේ. හැබැයි තුන්වෙනි මායය ඊටාම් භයානකයි. වැහුනොත් වැඩිම මිනිස්සු මරලා තියෙන ඔන්නේ තුන්වෙනි මායය. වැඩිම ජන සංඛ්‍යාව මිනිස්සු ඝාතනය වෙලා දෙන්නේ තුන්වෙනි මායයා වැහිලා. කවුද එහෙම මර වෙලා දෙන්නේ? තුන්වෙනි මායයාගේ තියෙනවා මාර ගීය. මාර ගීයේ තුන්වෙනි මාරයයි මාර ගීයේ සිංහල පරිවර්තනය තමයි සාදුකීම් පෙළනේ වුන් දැන් ඉතින් නෙගටිව් වගේ. මොන තුන් මාර ගීය. දැන් ඔය ඔය මාරය වැහුණම කොච්චර මරලා තියද ලෝකෙ. කොච්චර මානස මානෝ විප්ලව ඔක්කොම ඇති වුණේ ඔය තුන්වෙනි මාරය හරහා. තේරෙනවද? නමුත් ඔයගොල්ලන්ට දැන් වැහිලා නැහැ තුන්වෙනි මාරය. තා බොඩ්ඩෙන් වැහෙනවා වැහෙන්න කලින් නවත්තනවා. මොකද දැන්නම් මම මෙතන විප්ලව. මේ සෑම වැඩසටහනම දෙන තුන්වෙනි මාරය බේරලා ඌට වැහෙන්න දෙන්නද? තේරෙනවද? නැතනම් අර වගේ තමයි සාධුකෙන් පෙළනේ උන් දැන් ඉතින් නෙගටිව් ආ කියලා බණ දාලා දුවනවා. දැන් එච්චර දරුණු ඊමේ මාරය. හැබැයි වැහෙන්නේ හැම වෙලේ. තේරෙනවා නේද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ කාමයේ වැහිලා දිනනකොට තුන්වෙනි මාරයට තන අඩු. ඒකින්ද බඩගින්න ඔයගොල්ලෝ බලන්න නිකන් අපිට අපි කැමති පින්කමක් ඕ. දැන් පව කරන මිනිහේ දඩයක් කාරේකට දඩයක් කර කාරකම් කරහේ නොකාලු. එයා සතුටු හිඳයි. නේද? ඒ නරක කමට හෝ හොඳ කමට ඇබ්බැහි වෙනකොට අපි පංච ඉන්ද්‍රියන් අපිට ආහාර ගැනීමත් අවශ්‍ය වෙන්නේ. ටිකක් පරක්කු කරන්න පුළුවන්. ඒක එහෙම නේද? තමන්ගේ ජීවිතේෙම දකින්නවා නේද? ඒක ඉතින් ඕක තමයි බුදුහාමුදුරු ධර්මානුකූලව විස්තර කරන්නේ. නැතු මේ ආරම පුදුම දෙයක්. තමන් ළඟ නැති දෙයක් නෙවෙයි මේ. තේරෙනවා නේද? මේකෙන් වෙන හානිය මේ චර්යාව වෙනස් කරලා සංසාරයක් හදලා දුක හදන හැටයි බුදුහාමුදුරු ගන්නවා. නැතුව මේක විභාග පාස් කරලා PhD ගන්න කියන එකක් නෑ බුදුහාමුදුරනේ ගන්න. තේරෙනවා නේ? බුදුහාමුදුරු පහල වෙනකොට විශ්වවිද්‍යාල නෑ. නේ 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 විශ්වවිද්‍යාල හරහා මේක එන්න බෑ. තේරෙනවා නේ? මෙහෙම භාෂා ඥාන හරහා එන්න පුළුවන්ද නෑ. මේක මේ මානව සංහිතයයි මේ සංසාරගත සියලු සත්‍යයන්ට බලපාපු සත්‍ය ධර්මයි. ඒ උගතට මෙහෙමයි නූගතට මෙහෙමයි පොහසතට මෙහෙමයි කියලා වෙනස් වෙන එක නෙමෙයි. උගත නිර්මාණය කරන්නේ මේ 10යි. පොහසත නිර්මාණය කරන්නේ හදන්නේ කවුද? මේ මාරපාසික ධර්ම 10යි. මනුෂ්‍යයා නිර්මාණය කරන්නේ මේ 10යි. ඉතින් ඒක දැනගන්න ඕනේ. දැන් ප්‍රශ්න තියෙන්නේ ඔය අරතිය කියන්නේ අදි කුසලයට අකමැති. මේ අරතිය කියන මාර්යාගේ ස්වરૂපය තමයි අපි දන්නේ විශ්වාසය. විශ්වාසය කියන එක තමයි මේ අරතිය. තේරෙනවද? කාමයේ තියෙන්නේ පිනවීම. පංචේන්ද්‍රිය පිනවන එක කාමය. පංචේන්ද්‍රිය පිනවන් නැති තැන අපිට අපේ මනසේ බලපාන්නේ විශ්වාසය. තේරෙනවද? දැන් ඔයගොල්ලෝ බණ අහනවා. ඕක පංච ඉන්ද්‍රිය පිනවීම නෙවෙයි. තේරෙනවනේ? කවි බණ අහනකොට නම් ඔන්න හරි කාමී. තාලේ ඇහෙනකොට නැටවෙනවා. ඒක කාම. බණ අහනකොට කාමී නෙවෙයි අරතිය. දෙවෙනි මාර්යයි ඉන්නේ. දෙවෙනි මාර්යයි බලගතුයි. ඇයි? ඔයගොල්ලෝ බණ ඇහුවට Hindu මිනිසෙක් මේ බණ අහයිද? නෑ. තේරුණානේ? ඒගොල්ලෝ පූජාවත් තියෙනවා. එතකොට ඔයගොල්ලෝ බණ ඇහිම හොඳයි කියනවා. අරගොල්ලෝ පූජාව හොඳයි කියනවා. ඔය දෙවිධයක් ආවේ කොහොමද එකම මිනිසෙන්ට? දෙවෙනි මාර්ගය. තේරුණා? ඒකට කියනවා විශ්වාසය. දැන් ඒ දෙවෙනි මාර්යා වැහිලා ඉන්නකොට මෙන්න මේ වගේ තත්ත්වයක් බුදුහාමුදුරු වෙන්නනේ. දෙවෙනි මාර්යා වැහිලා නැත්නම් අදි කුසලයට අකමැති නොවෙන්න ඕනේ. තේරුණා නේද? අදි කුසලයේ කුසලයේ කියන එකේදී කුසලතාවය කියලා බුදුහාමුදුරු පෙන්නන්නේ නිවන් දැකීමට ප්‍රයෝගී වෙන උපකාර වෙන ඕනම එකක් කුසලයේ. තේරුණා? ඒක හැබැයි කුසලයේ වුණාට නිවන් දකින්න ළඟම අත්‍යවශ්‍ය ළඟම මේ මූලික හේතුව අදි කුසලයයි. ඊට වැඩිය වක්‍ර ලෙස උදව් වෙන ඒවා අදි කුසලයේ නෙවෙයි ඊට යටනේ. තේරෙනවනේ? මේක මේ අරතිය ගැන අරතිය කියන මායя ගැන ඉගෙන ගන්න ඕන නම් ඔයගොල්ලන්ට බුදුහාමුදුරුවෝ පෙන්නපු අධි කුසල කුසලතා ටික දැනගන්න. නිවන් දැකීමට උදව් වෙන ධර්මතා මොනවද? පිළිවෙල. බුදුහාමුදුරුවෝ පෙන්නලා දිනවා නිවන් දකින්න උදව් වෙනවා ආමිෂ පින්කම්. තේරුණානේ? ඔන්න ඒක. ආමිෂ පින්කම කියන්නේ ඒකත් ඔයගොල්ලන්ට ඉස්සර ජීවිතේක හරි කරේ නැත්නම් අද මිනිස්සෙක් වෙලා නැහැ. ඒකින්ද ආමිෂ පින්කම අපිට වටින දෙයක්. බුදුහාමුදුරුවෝ පෙන්නන කුසලයක්. කාමාවචර කුසල. ඒවා. ඊට පස්සේ ආමිෂ පින්කමට වැඩි අධි කුසලයක් තමයි සීලය. සීල් රැකීමට වැඩි උසස්. දැන් නිවනට වඩාත්ම ලං වෙන්නේ ආමිෂ පින්කමද සීලයද? අන්නේ සීලය ලං වෙනවා කියලා දැන ගැනීම අධි කුසලයි. තේරුණානේ? ඔක දන්නේ නැති කෙනා දෙවි විශ්වාසය මොකද්ද? නිවන් දකින්න උදව් වෙන්නේ අටපිරිකර පූජාවයි. සීල් රැකීම නෙවෙයි. තේන්නනේ සාංගික දානියයි. ඒකින් දන් දෙන්න යනවා පන්සිල් කඩාවට. ඒ හරතිය. දෙවෙනි මාරය වැහිලා ඉන්න. තේන්නනේ. එතකොට සීලයට වැඩි අධි කුසලයක් බුදුහාමුදුරුවෝ පෙන්වන සමාධි. සමත භාවනා. තේන්නනේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ පෙන්නන නිවන් දකින ඒකායන ක්‍රමය තමයි අධි කුසලය. අධිම අධි කුසලය. විපස්සනා සතිපට්ඨාන. එතනින් එහා කුසලයක් නෑ. දැන් ඔයගොල්ලෝ මනහන එක කුසලයක්ද නැද්ද? ඒක සීලයේද සමත භාවනාවද? නෑ. එහෙනම් ඔයගොල්ලන්ට දැන් මේ බණහන්ඩ උදව් වෙන්නේ මොන මාර්යාද? තේ කාමයේ නෙවෙයි. නෝ දෙවනි මාරේ වහිලා තමයි ඉඳගෙන ඉන්නේ. තේහනවා නේ? ওই මාරයා තමයි දැන් බලය පතුරවන්නේ. ඒකේ ප්‍රතිඵලය තමයි බණේ. දෙවනි මාරයා වහිලා නැත්නම් ඔයගොල්ලන්ට භාවනා කිරීම සතිපට්ඨානෙ වැඩි වීම තමයි අරතියේ මාරයට අහුවෙච්චින් නැති තැන. තේරුණානේ? දැන් ඔතනින් මං අනිත් ටික කියන්න පහු කරනවා. දැන් දෙවනි මහාරයාගෙන් බේරෙන්න. එතකොට කාමයෙන් බේරිලානේ දෙවනි මහාරයා වැහෙන්නේ. දැන් ඉන්නේ ඔයගොල්ලෝ අරතිය නැමැති මහාරයා වැහිලානේ. තේරුණානේ? එදින අරතිය වැහුණා කියන එකේ ලක්ෂණිය මොකද්ද? අරතිය වැහිපි නැති වෙලාවක ඉන්න පුළුවන් කොහොමද ඔයගොල්ලන්ට? දෙවනි මාරේ වැහිල නැති වෙලාව. ඔසක්මන් භාවනාව කරන වෙලාවේ වැහිලා. හරියට කරනවා. තේරෙනවනේ? හැබැයි රක්මන් භාවනාව කරනකොට අරතිය වැහෙන්නේ නැතුව හතරවෙනිය වැහිලා කරන්න පුළුවන්. හතරවෙනි මාරේ. කවුද? තුන්වෙනි මාරයා සාපිපාසාව. ඒක වැහුනොත් රක්මන් කරන්න බෑ. එහෙනම් ඉඳාර දැන් විවේක දුන්නේ හැටි ඉස්සෙල්ලා තුන්වෙනි මාර්යාට ළඟට යන්නේ. ඊළඟ පසු ගන්න. දැන් ඌ ඇහෙනවා සක්මන් ගන්න. තේහෙනවනේ. එතකොට ආයේ මේ මාර්ය යටපත් කරන්න බැරුව යන්නේ. නමුත් දැන් සක්මන් භාවනාව අදි කුසලයේ න. හරියද? විපස්සනා සතිපට්ඨාන භාවනාව විතරයි බුදුහාමුදුර කියන අදි කුසලයේ. ඊට පහළේව අධි කුසලයේ නෙවෙයි අරතිය තියෙනවා ඒක. නමුත් ඒකට එහෙම ඉන්න වෙනවා අපිට. මොකද හැම වෙලෙම අරතිය වැහෙන්නේ නැතුව ඉන්න පුළුවන් රහතන් වහන්සේට. තේරුණානේ? දැන් මේ මාර්ය වැහෙන්නේ නැතුව ඉන්න පුළුවන් අපිට නෙවෙයිනේ රහතන් වහන්සේට. නමුත් අපිට පුරුදු වුණාම පුළුවන් කියන එකයි කියන්නේ. තේරුණානේ? දැන් ඔයගොල්ලන්ට වැහිලා තියෙන්නේ කාමයේ නෙවෙයි අරතියයි. ඒක පිළිගන්න ඕනේ. තේරුණානේ? ඇයි අරතිය වැහෙලා කියලා හාමුදුරුවෝ කියන්නේ මට කියලා හිතන එක වටිනවා. ඇයි කියන්නේ? අපි බණ අහන හින්දා සතිපට්ඨානිය වඩන්නේ නැතු. තේරෙනවනේ? හැබැයි දියුණුවක් තෙරීච්චර භාවනා කරපු කෙනෙකුට මේ බණ අහන කොටත් අරතිය වැහෙන්නේ නැති වෙලාවක් තියෙනවා. එයා එහෙම නම් භාවනාවේ සතිපට්ඨානයට ආйти කයෙන් කය තේරෙන්න ඕනේ. ධාතුගුණ වැටෙන්න ඕනේ බණ. අන්න එතන තට්ටු මාරු ක්‍රමයේදී අරතිය වැහෙන වෙලාවයි නැති වෙලාවයි කියලා දෙකක්. ධාතු ගුණ තේරෙන වෙලාවේ අර්ථි වෙහිලා නැහැ. කාමයක් නැහැ. සාපි භාෂාවක් හතරවෙනි මායයක් නැහැ. හතරවෙනි මායය පරිශන පුස්නා. දැන් අර්ථිය වෙහෙන්නේ නැතුව, ඒ කියන්නේ සතිපට්ඨාන භාවනා, සක්මන් භාවනාව වටිනාම පින්කමයි කියලා කරන්න පුළුවන් කෙනෙකුට. කරන ගමන් හැබැයි අරහා ඉබ්බෝ වගේ ඇවිදින්න පුළුවන්. ඇඟිලි වලින් ඇවිදලා බලන්න පුළුවන්. මොනවද මේ කරන්නේ? බුදුහාමුදුරුවන්ගේ සති කාමයේ භාවනාව පරිශනෙට ලක් කරන්න. තේන්නනේ. අයියෙන් ගියොත් හරිද? හිමින් ගියොත් හරිද? මෙනෙහි කරොත් හරිද? ඕවා කරනවා. අනිත්‍ය මෙනෙහි කරන්න යන අරක ඇතුළේ. ඒ ජීවනි මාර්ගය. හතරේ මාර්ගය. තේන්නනේ. දැන් මං කිව්වා ඊයේ ඔයගොල්ලන්ට ආදපුකේ කුට භාවනා කරන්න නිදිමත හැදෙනකම්. නිදිමත කීවෙනි මාරය තීන මිදි. එහෙනම් පස්වෙනි මාරයට බලය එන්නේ හතරේ මාරය හතර දෙනේ බලය නැති වුණා. තේරෙනවනේ. හැබැයි පස්වෙනි මාරය ඊටාම් භයානකයි. කාම ලෝකයේ සත්තුන්ට මේ පස්වෙනි මාරය කරනවා හොඳ නරක වැඩක්. හැමදා එයාට පස්වෙනි මාරයට හැමදාම බලේ ඉන්නේ කාමයේ යටපත් වෙලා තියෙන්න ඕනේ, අරතිය යටපත් වෙලා තියෙන්න ඕනේ, සාපිපාසාව නැති වෙලා තියෙන්න ඕනේ, පරේෂණ දුස්සාව නැති වෙලා තියෙන්න ඕනේ. මාරය හතරක් යටපත් වුණාම තමයි හැමදාම ඒගොල්ලන්ට නිින්ද ගියේ. තේරුණානේ? ඊයේ රෑ නිින්ද ගියේ තොහොමමයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔය පස්වෙනි මාරයා බලය ආපුම සාමාන්‍ය ක්‍රමයට නම් කාමයේ නැති තැනදී තමයි අර්ථීත බලේ. දැන් ඒ අර්ථී නැති තැනකදී තමයි සාපිපාසාවට බලය. සාපිපාසාව නැති තැනකදී තමයි පරේසර තුෂ්ණාවට බලය. ඒ ක්‍රමයට ගත්තොත් බියට සැකේ බලය යන්නේ බිය සැක 6 7 මාරයන්ට බලය යන්නේ නම් තීන මිද්දේ නැති වුණා. තේරුණානේ? තීන මිද්දියේ පස්වෙනි මාර්යාගේ තියෙන නරකකම තමයි ඌට බලේ ආපුවාම 6 7 8 9 10 කියන මාර්ය පස් දෙනත් යටපත් කරගෙන තනි ඒකාධිකාරී බලයට එනවා. තේන්නවනේ? එහෙනම් ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම තමයි මේ මාර්ය 10 වැඩ කරන්නේ. එක මාර්යයක් විතරක් වැහෙන වෙලාවක් තියෙනවා ඒ නිදාගත් වෙලාව. ඇහැරලා ඉන්නකොට 10ක් 9ක් වැහෙන්න පුළුවන්. දැන් කොයිකද වටින්? දැන් වැහිලා දැන් ඉන්නේ 9ක්. නිදිමත කෙනෙක් ඉන්නවනේ ඒකයි. දැන් මාරියෝ 10 වැහිලා ඉන්න අයද හොඳ, 1 වැහිලා ඉන්න අයද? දැන් 9 වැහිලා ඉන්න අයද 1 වැහිලා ඉන්න අයද? ඈ? දැන් මාර්ය කියන්නේ බුදුහාමුදුරනේ. මාර්ය කියන්නේ මේ සංසාරයේ හදන දුක ඇති කරන ධර්මතාවික. ඒක තමයි මාරම. දැන් මාර්ය 9ක් වැහෙනවා එක වෙලාවක අපිට, එක වෙලාවට 1යි. දැන් හැබැයිටම මේ මාර්ය 1 වැහෙන්නේ නිදිමත් තීන විද්‍ය. පස්වෙනි 1 වැහුණා 1 වෙනවා. අනිත් ටික ඔක්කොම මරා ගන්නවා. යටපත් කරලා. එයා තේරුණානේ? එයා වැහිලා නැත්නම් අනිත් 9ටම බලය දෙන මිනිස්සයෙක්. තේරුණානේ? එහෙමනම් මේකේ වෙනස තමයි ඔය 6 වෙනි මාර්යා බිය. බිය සැකේ 7 වෙනි මාර්යා. ඔය බිය සැක දෙකට තනියෙන් මුහුණ දෙන්න කවදාවත් තීන මිද්‍ය අපිට ඉඳ දීලා නැහැ. හැම වෙලෙම තීන මිද්‍ය එයාට බලය ආපු හැටි ඔක්කොම ටික හක්ක. තේනවනේ? අන්තිම මාර්ය ටික යටවත් කරගෙන තනි මාර්යයට ඉන්න ඕක තමයි නිදාගන්නේ. ඕක වෛද්‍යවරු අල්ලගෙන තමයි අර නිහිනේදි කරවන්නේ. ඒ කියන්නේ ඔය තියටර් එකේ කරන්නේ මොකක්ද ඉන්න? පස්සේ නිමාර්යාට ඉන්ජෙක්ෂන් ගන්න එක තමයි. ස්වභාවිකව පස්සේ නිමාර්යාට බලය આવොත් ෂණිකෝ අනික් මාර්යයන්ට බලය ගන්න පුළුවන්. නිින්දෙන් ඇහැරෙන්නේ. තේරුණනේ? එහෙනම් තියෙන්නේ මොකද්ද? පෑ ගහනකට පස්සේ අනිවාර්ය වස්සනෝ. එතන ඒ පෑ ගහනින් පස්සේ තමයි අනික් මාර්ය වැහෙන්න පුළුවන්. එතකොට ඔන්න නැගිටලා බලන්න. තේරුණා නේද? නමුත් ඔයගොල්ලන්ට gedara ninda giyaata rae එහෙම theater එකේ වගේ වෙන්නේ නැහැ. මොකද ඉන්නේ? ඇඟට හුණෙක් වෙන්නා අනික් කිහු නැගිටින. තේරුණා නේද? නැතු මේකේ මේ කවුරුවම් මේ ධර්ම 10 වෙනස් කරලා නැහැ. මේකෙන් අයිති ප්‍රයෝජන ගන්න එක තමයි කරන්නේ. එකක මනුස්සයා දිනු වෙනවා කියලා කරන්නේ මොකද්ද මේ මාර්ය 10 තමන්ට ඕනේ වාසි ගන්න එක එක ආරූඪ කරලා දැන් කාමයේ වස්සලා එක එක ඒවා කරා තේරෙනවනේ එතකොට ඉතින් අනි මේ දුර ඒවට රැවටෙනවා ඒකට කියනවා දිනුනෝ කියලා ඒ දිනුන ඇති කරගන්න උදව් වුණේ කවුද හතරේ නිවාරය පරේෂන් කුසුදා එන දෙවනි මාර්ය ආරතිය විශ්වාසය හතරවෙනි මාර්ය පරේෂණය තේරුණානේ ඔන්න ඔය දෙකෙන් තමයි මේ මනුස්ස සංහතිය ඉස්සරහට යන්නේ විශ්වාසය හා පරේෂණය විශ්වාසය දෙවනි මාර්ය වැඩියෙන් වැහුනම ඇති වෙන පුජ්‍යලයා තමයි කට්ටඩිය කපුවා දෙවනි මාර්යා තමයි කපුවාගේ කට්ටඩිය බිහි කරන්නේ භූත විශ්වාස ඇති කරන්නේ කවුද දැන් බුදුහාමුදුරන්ගේ කාලේ තිබු වැහිලා තිබුණේ මිනිසුන්ට දෙවනි මාර්යා හතරවෙනි මාර්යා නෙමෙයි වැඩි ඒකේ ප්‍රතිඵලය මොකද්ද බමුණු ඇතිවීම බමුණු කියන ධර්මයේ විශ්වාසයේ පදනමෙන් කියපුවා මහා බ්‍රහ්මයා ලෝකයේ ඇදුවා කියලා. ඒක විශ්වාසය. දැන් ඒ කිස්තුපූර්ව 2006 කිස්තුපූර්ව 5000 සියවස. මේ ඉන්නේ 21 වෙනි සියවස. දැන් මිනිස්යන්ට වැහිලා ඉන්නේ මාර්යා අරතියට වැඩි අරතියත් වැහිලා ඉන්නේ. අරතියට වැඩි ප්‍රබලව වැහෙන්නේ හතරවෙනි මාර්යය. තේරුණාද? හතරවෙනි මාර්යා වැඩියෙන් වැහුනම බිහි වෙන්නේ බමුණ නෙවෙයි මහාචාර්යවරයා. තේරුණාද? දැන් එදා බමුණට හිමිතැන කාටද තියෙන්නේ මේ සමාජයේ මහාචාර්යවරයා. දැන් ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ මහාචාර්යවරයා කියන එක නේද? එදා බමුණ කියපු එකමයි ඉන්දියානු මිනිස්සු විශ්වාස කරේ. අරතියෙන් ඒක හැදුනේ බමුණ. මහාචාර්යවරයා නිබදු වෙන්නේ හතරවෙනි මාර්යය. දැන් ඔයගොල්ලන්ට කිව්වොත් අද බච්චන් දෙපා කියලා මෙහි මහාචාර්යවරු කන්නේ. එදා බමුණන්ට කිව්වොත් වඳි මේ හරක් මරන්න දෙවියන්ට පූජා දෙන්න කියලා මරන. තේරුණානේ බලන්න මේ මාර දෙන්නේ මේ ඇයි. එතකොට මේ මනුස්ස සංහතිය ඉස්සරහට ගෙනියන්නේ වන්නේ මාරව දෙන්න තමයි ප්‍රබල. අරතියයි පරේෂණ කුස්. පරේෂණ කුස් නාමයෙන් බිහි වෙන්නේ මහාචාර්යවරයා වැඩියෙන් වුණම. අරතිය වැඩියෙන් වුණම ඇති වෙන්නේ මහා මන්ත්‍රාචාර. දෙන්නම මහා. තේරුණානේ? ඒ දෙන්නගේ ගෝලිය තමයි අපි. එනේ වැහිලා මේ මාර්ගයේ වැහිලා ඉන්න ඇගේ ගෝලියෝ. තේරෙනවනේ. ඔය මාර්ගයේ දැන් මහාචාර්යවරයයි මහාචාර්යවරයයි මහා මන්ත්‍රාචාර්ය කියන්නේ කට්ටඩිය. තේරෙනවනේ. ඔය දෙන්නා දැන් බලන්න පස්වෙනි මාර්ගය වැහුණා මොකද වෙන්නේ කියලා ඔය දෙන්නට. ඔය ඒගොල්ලන්ට වැහෙන හැමදාම දැන් මහාචාර්යවරයාට නිින්ද ගියාම මහාචාර්යකම් තියෙනවා. කට්ටඩිහට නිින්ද ගියාම කට්ටඩිකම් තියෙනවා. යක්කෝ ඇවිදින් සැලියුට් දාලා යනවා. කට්ටඩිකම් නැහැ. ඒත් මහාචාර්යවරයාට එහෙම ගා නිින්ද ගියාම සැලියුට් දාලා යනවා එක එක ගානේ. ඒ කියන්නේ මොකද බලන්නකෝ. පස්වෙනි මාර්යාට බලේ වැඩි නේද? පස්වැනි මාරයා ඔය ඔක්කොම බලය උදුරලා ගන්නවා. අහිමි කරනවා ඔක්කොමනි. ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ උගච්චම තියෙද නින්ද ගියා. තේරුණානේ? නින්ද ගියාම උගච්චම නෙමෙයි ඔයගොල්ලන්ගේ ගැහැණුකමවත් තියෙද. නින්ද ගියාට මම නැන්දම්මා කියලා තේරෙනවා. නින්ද ගියාට පස්සේ ඇහැරුණාට පස්සේ නේ තේරෙන්නේ. ලීලීට වනින්න පටන් ගත්තා. ඈ එමහන්න කුතීන විද්දී කියන මායයට කොච්චර බලය දීද එන. එයානේ ওই ටික ඔක්කොම කරා. සියලු හපංකම් මනුෂ්‍ය ලෝකයේ දින සියලු හපංකම් තීන මිද්දයට යටත්. තේනොන්. පස්සෙනි මායයට යටත්. දැන් ඒක තමයි මම කිව්වේ ඔයගොල්ලන්ට සක්මන් කරන්න නිදිමත ඉක්මනට. එතකොට ඔයගොල්ලන්ගේ සියලු හපංකම් එතන නෑ. කට්ටඩියක් මං කරා කට්ටඩි කම ඉවරයි දෙන්නේ නින්ද ගියා වගේ තමයි. මහාචාර්යවරයාක් මං කරා නිදිමත ඉක්මන මහාචාර්යකම තියෙන්න බෑ. මහාචාර්යකම තියෙනව නම් හතරෙනි මාරයා පැහිලා. ඇයි ඒකෙන් තමයි කළ බල. ඒකින්ද ඔයගොල්ලන්ගේ අධ්‍යාපනයේ උගච්චම්ම මේ භාවනාවට අදාළ නැහැ. තේරුණානි. ඒකින්ද මෝඩය වගේ කරන්න කියලා පොතේ ලියලා දීන එකයි. මේ මෝඩයා වගේ කරන්න කියන්නේ හතරෙනි මාරයට අහු වෙන්න එපා කියලා. පරිශන දුන්නාට අහු වෙන්න එපා. අහු වුණොත් ඔය භාවනා කරන්න බෑ. තීන මිද්දේ ඉක්මවන්න බෑ. තීන මිද්දේ ඉක්මවෙගොත් ඒකට සාක්ෂිය තමයි ඊයේ කිව්වේ ධාතුගුණ. තේරුණා නේද? ආ ධාතුගුණ දැන් ධාතුගුණියක් තමයි අතේ හිරි ගතිය. දැන් බලන්න අතේ හිරි ගතිය දැනනකොට කවුද වෙන්නේ? හයෙනි මාර්ය මේක අංශ භාගය හැදෙන්න එනවා කියලා කියන්නේ කවුද? බිය. අන්න එතකොට හැබැයි මතක තියාගන්න ඒ බිය එන්නේ මාර්ය පහක් යටපත් වෙලා ඉන්නවා. තේරුණානේ? දැන් ඔය බියට මුහුණ දෙන්නේ අපි ඉස්සර නින්දෙන් යටපත් වෙච්ච දැනග නෙමෙයි දීන මිද්දේ යටපත් වෙලා නීවරණ යටපත් වෙලා එතකොට නීවරණ යටපත් වෙලා බියට මුහුණ දෙන්නේ. ඒ බිය ගේන්නේ කමඨාණි. තේරෙනවනේ? ඊගාට එක ගැන සැක ගේනවා. ගේන්නේ කවුද? කමඨාණි. දැන් ඔයගොල්ලන්ට බිය ගේනවා ඩොලර් එක අඩු වෙයිද කියලා. ඒක ගේන්නේ කොහෙන්ද? කමඨාණි. ඒක ගේන්නේ පහළ ඉන්නේ වූ ජෝඩු දාල. කාමයේ අරතිය, කාපිපාසාව හෝ පරිසෙන් එහෙනම් තනියෙන් බියට මුහුණ දෙන්න තව වෙනකන් අපිට ඉදිරිය. කවුද? පස්වෙනි මාරි. තේරුණානි? තනියෙන් සැකයට මුහුණ දෙන්න ඉඩ දීලා නැහැ අපිට. මේ සංසාරී. කවුද? පස්වෙනි මාරි. එහෙනම් බුදුහාමුදුරේ කියන මාර්ගයේ ඔන්න ඔය දෙක යටපත් වෙනවා. ඒ කියන්නේ ධාතු ගුණ තේරිලා ධාතු ගුණ වලට ඇලීම ගැටීම නැතුව හිටියොත් බිය හා සැකය කියන හය හත මාරයට කරන්න දෙයක්. ඇලෙන තැන හයවෙනි මාරයටයි හත්වෙනි මාරයටයි අවස්ථාව තියෙනවා. ගැටෙන තැනක් තියෙනවා. තේරෙනවනේ? ඇලීමක් ගැටීමක් නැතුව ඔයගොල්ලෝ ඒ සමතහනේ මේ සක්මන් හරි අනිබ්බාව විපස්සනාව කරගෙන යනවනම් එතන අය මාරය හය හතර බලය අඩු වෙනවා වගේම ඉතිරි මාරයන්ට කරගන්න දෙයක් නැතුව යන. තේරෙනවනේ? එහෙනම් ඔන්න ඔතන ඉඳලා යන්නේ ප්‍රඥා ශික්ෂාව. ඒ කියන්නේ තීන මිද්දේ යටපත් වෙනකම්ම ප්‍රඥා ශික්ෂාවක් නැහැ, විපස්සනාවක් නැහැ. ඔය විපස්සනාවේ ස්වરૂපයයි. විපස්සනාව කියන්නේ අනාල ගුණියයි. ඔයගොල්ලෝ කරන භාවනාවෙන් නම් කය ධාතු ගුණ දෙයින්ලා ඒවට ගැලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න අවස්ථාව විපස්සනාව. ඒක අනිත්‍යයි දුකයි කියලා මෙනෙහි කරන අවස්ථාව මොකද්ද? පරේෂණ දුස්නාවයි. නැත්නම් අරතියයි. ඒ භූත විශ්වාසය. තේරෙනවනේ? ධාතු ගුණය ගැන මොනවා හරි ඔයගොල්ලෝ අභිධර්ම ටියුෂන් එහෙම ගිහිල්ලා ඒව මතක් වෙලා මේ නාම රූප පරිච්ඡේද ඥානියයි. නැත්නම් සංඛාර උපේක්ඛාවයි. ඔය වගේ බහුභූත කරනවනම් පරේෂණ දුස්නාවයි. විපස්සනාවන්නේ තේරෙනවනේ? මේ ධම්මානුපස්සනාවයි මේ චිත්තානුපස්සනාවයි කියලා වුණා එතන කරදාතු වුණේ කැලිලා ගැටිලා එතන තියෙන්නේ පරේසන තෘෂ්ණාවයි. තේරුණා නේද? ඉතින් ඔහොම තමයි භාවනාවේ ඉදිරිය තියෙන්නේ. දැන් ඉතින් වෙලාව 9:00යි 3 වෙනිමාරය වැහෙන වෙලාවයි. ඒක හින්දා ගිලම්පස අරගෙන සාහවෙ භාවනාව කරන්න. ඉඳගෙන භාවනා කරක් කමන්නේ නැහැ. කවුරු හරි ඉච්චලක් මං කරන්න ඕනේ. කරලා හැබැයි ඉඳ ගන්න ආනාපානේම කරන්න ඕනේ. කයේ ධාතු ගුණ දැනෙනවනම් ඒ අවධානින් තේරෙන්නේ. ධාතු ගුණ දැනනකොට 5 වෙනිමාරය යටපත් වෙනවා. හොඳට මතක තියාගන්න. ඒ බොරු ධාතු ගුණ හදලා ගන්න එක හොරද යාන වගේ ඒවා හරියන්නේ. එනකොට හිතන්න පුළුවන් මෙහෙමයි කියලා. ධාතු ගුණ මෙනෙහි කිරීම නෙමෙයි මේ කියන්නේ. මෙනෙහි කරන්න ඕනම මාර්ගය. ධාතු ගුණ ස්වභාවයෙන් දැනෙන්න, කයේ ධාතු ගුණ තේරෙන්න පුළුවන් වෙන්නේ 5 වෙනි මාර්ගයටපත් වුණාමයි. අන්න ඒක තමයි විපස්සනා. එතකම් කරන්නේ භාවනාවට පුරුදු වෙන. තේරෙනවද? ඒ පුරුද්ද ලැබෙන්නේ අර නිදිමත ඉක්මනට. දැන් ඒ ටික කිව්වම මොන හරි ගැටලුවක් තියෙනවා නම් පෞද්ගලිකව අහන්න පුළුවන්. හැබැයි භාවනා පුහුණු වීම තමයි වැදගත් වෙන්නේ. එහෙමනම් අපි 9:00යි 11 වෙනකම් මේ විදිහට භාවනා කරමු. 11ට එන්න පැය භාගයක් මම තියෙන ප්‍රශ්නායක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, එහෙමනම් හැමදෙනාටම තෙරුවන් සරණයි.